හොඳයි සාදු. දෙදහස් දහනවේ වසරේ දහවෙනි මාසේ පළවෙනිදා භාවනා වැඩසටහන හැමදාම දින අලුත් වෙවි, සති අලුත් වෙවි, මාස අලුත් වෙවි, වසර අලුත් වෙවි. වය ධම්මා සංඛාරා අපමාදේන සම්පාදේත. මේ හැම දෙයක්ම මොහොතින් මොහොත ෂය වෙලා නැති වෙලා මරණය කරා යොමු වෙන නිසා අප්‍රමාදීව ධර්මය තේරුම් ගන්නට අවබෝධ කරගන්නට කියන බුද්ධානුශාසනාව සිද්ධ කරගත්තේ. අප්පමානෝ බුද්ධෝ, අප්පමානෝ ධම්මෝ, අප්පමානෝ සංඝෝ. අපි මේ දදජ්ජ පිරිත කියද්දි මේ වචන ටික පින්නතුන්ට හොඳට ඇසෙන වචන ටික. එක වචනයක් තමයි ප්‍රමාදය කියන වචනය, අනිත් එක තමයි අප්‍රමාණ, ප්‍රමාණයක් නැති කියන වචනය. ප්‍රමාද නුවන් හැටියට සලකන්නේ ධර්මයට වහවහ පිවිසි අය. ධර්මයට පිවිසීමට තාම මඟ ඉන්න අයට කියන්නේ ප්‍රමාද අය. අප්‍රමාණ කියලා කියන්න පේන තුනේ එක ප්‍රමාණ කරන්න බැරි. අප්‍රමාද කියන්නේ එකක්, අප්‍රමාණ කියන්නේ තවත් එකක්. මානයකට ගන්න බැරි, සීමා කරන්න බැරි කියන එක. බලන්න ඔබේ ජීවිතයේ ප්‍රමාණ ජීවිතයක්ද අප්‍රමාණ ජීවිතයක්ද කියලා. ඔබේ චින්තනය ප්‍රමාණ චින්තනයක්ද අප්‍රමාණ චින්තනයක්ද? ඔබේ දැකීම ප්‍රමාණ චින්තනයක්ද, දැකීම අප්‍රමාණ දැකීමක්ද, ප්‍රමාණ දැකීමක්ද? මොකද්ද මේ ප්‍රමාණ දැකීම සහ අප්‍රමාණ දැකීම කියලා කියන්නේ? ඔබට හොඳට තේරෙනවද ඒක? ඔබට ඒ කරුණ ඉතාම වැදගත් කාරණයක්. ඔබ මෙහෙම ඉඳගෙන පින්නතුනේ මේ ඉදිරි තියෙන බිත්තිය දිහා බලනවා. දැන් ඔබ කියන්න බලන්න බිත්තිය මොන පාටද කියලා. එතකොට කියාවේ සුදු පාටයි කියලා. ඒක අප්‍රමාණ දැකීමක්ද ප්‍රමාණ දැකීමක්ද? ප්‍රමාණ දැකීමක්. ප්‍රමාණ මාන දැකීමක්. ඒ වගේම මේ බිත්තියට ඔබ ඉන්න තැන ඉඳලා දුර කොච්චරද කියලා විමසනවා. පස්සේ ඔබ කියනවා අඩි 20ක් 30ක් ඇති කියලා. එහෙම නේද? ඕන කෙනෙක් කියන්නේ එහෙමනේ සාමාන්‍යයෙන්. එතකොට ඒක ප්‍රමාණ දැකීමක්ද අප්‍රමාණ දැකීමක්ද? ප්‍රමාණ දැකීමක්. ඔබ මගතොටේ දකින ගස්, කොළන්, වැල්, නොයෙකුත් භාණ්ඩ ආදිය වර්ණයෙන් ප්‍රමාණ කරලා හැඩයෙන් ප්‍රමාණ කරලා අගයෙන් ප්‍රමාණ කරලා බලබලා තමයි ඔබ නිවස කරා ගමන් කරන්නේ. එහෙම නේද? පාරේ තියෙන භාණ්ඩ ටිකක් දකිනකොට ඔබ දන්නවා ඒකේ ප්‍රමාණය. දෙහි ගොඩක් දැක්කත් පාරේ තියෙන ඒකේ තියෙන ප්‍රමාණය දන්නවා. ගානේ ප්‍රමාණය දන්නවා. අගය සහ වටිනාකම් ස්වභාවයන් ප්‍රමාණ කරමින් වාසය කරනවා. එහෙමනම් පින්නතුනි බුදුරජාණන් වහන්සේ අප්පමානෝ බුද්ධෝ අප්පමානෝ ධම්මෝ අප්පමානෝ සංඝෝ. බුදුවරු ප්‍රමාණේ වාසය කරන්නේ නැහැ. ධර්මය ප්‍රමාණය තුල නැහැ. කියන්නේ කාලය තුල නැහැ. ප්‍රමාණය කියන්නේ කාලයනේ නේද? ඒකකයන් තුල නැහැ. ධර්මයේ ඒකකයන් තුල නැහැ. සංඝයාත් ඒකකයන් තුල නැහැ. සංඝයා කියලා කියන්නේ ධර්මයට ඇතුල් වුණු පිරිස. ශාසනයට ඇතුල් වුණු පිරිස. එහෙම නැතුව සංඝයා බවට පත් වෙන්න බැහැ පින්නතුනේ. අපිත් ඉතින් එහෙම හිතනවා. නමුත් එහෙම වෙන්නේ නැහැ. එහෙම වුණොත් නළුවොත් අර නළු රඟබාන සිවුරු දාගන්න අය සංඝයා වෙනවනේ. එහෙම වෙන්නේ නැහැ. ධර්මයට ඇතුල් වෙන්න ඕන අවබෝධයෙන්ම එයා තමයි සංඝ කියන ගුණයට ඇතුල් වෙන්නේ. ඒ කියන්නේ ධර්මයේ තියෙන අප්‍රමාණ ගුණයට ඇතුළත් වෙන්න ඕනේ. ධර්මයේ තියෙන අප්‍රමාණ ගුණයට ඇතුළත් වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ තුළ පවතින අප්‍රමාණ ගුණයට ඇතුළත් වෙන්න ඕනේ. ඉතින් අපිට බුදුරජාණන් වහන්සේලා වැඩ ඉන්න තැන, ධර්මයේ පවතින තැන, ආර්ය මහා සංඝ රත්නයේ පවතින තැන සිටීමට අවශ්‍ය නම් අප්‍රමාණ ගුණයෙන් වාසය කරන්න ඕන. ඒ කියන්නේ පින්නතුනේ තවත් සරල කරන්නම් දැනුම් තේරුම් මදි අයට තේරුම් ගන්න. වටිනාකමක් දෙන්නේ නැහැ. වටිනාකමක් දෙන්නේ නැහැ කියන වචනය ප්‍රකාශ වෙනකොට මේකේ අදහස් වෙන්න ඕන නොවටිනාකම් දෙන්නේ නැහැ. ඔය නොවටිනාකම් දෙන්නේ වටිනාකමට සාපේක්ෂිතව නිසානේ. අරකට වඩා මේක මිලයි, මේකට වඩා අරක ලාභයි, මේකට වඩා අරක වටිනවා, අරකට වඩා මේක වටිනවා, මෙයාට වඩා එයා හොඳයි, එයාට වඩා මෙයා හොඳයි, එයාට වඩා මෙයා පෝසත්, එයාට වඩා මෙයා දුප්පත් කියන්නේ ඔය ප්‍රමාණය තමයි. වර්ණ වශයෙන් ප්‍රමාණ කරන්නේ, මිල වශයෙන් ප්‍රමාණ කරන්නේ, දිග පළල හැඩ වශයෙන් ප්‍රමාණ කරන්නේ. ඇයි එහෙම අප්‍රමාණ ගුණයක, අචින්තිය ගුණයක, අකාලික ගුණයක වාසය කරන්නේ? ඒ ප්‍රමාණ ගුණ සියල්ලම සෑදෙන්නේ පංච උපාදානස්කන්ධයෙන් පින්නතුනේ. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන ප්‍රමාණ හදන්න වැය වෙනවද නැද්ද කියලා මම හිතන්නේ මම කියන්න ඕනත් නැහැ, දේශනා කරන්න ඕනත් නැහැ පින්නතුන්ට. මේ දුර හැදුවේ, වර්ණය හැදුවේ, වටිනාකම හැදුවේ, අගය හැදුවේ පංච උපාදානස්කන්ධය ඒ සංඥාවේ. මේ ලෝකේ සැබෑ යථාර්ථය තමයි පින්නතුනි මේවට කිසිදු අගයක් වටිනාකමක් ප්‍රමාණයක් නැහැ. මේක ස්වභාව ධර්මයනේ. මුත් එහෙමනම් මේ අගයන් වටිනාකම් හැඩයන් කාලය නිමවා තිබෙන්නේ කවුද? මිනිසාමයිනේ. මිනිසාමයි. සිතෙන් නිදහස් වෙන ක්‍රමයක්, භවයෙන් නිදහස් වෙන ක්‍රමයක් වෙනතුනේ. මේක ලෞකිකත්වයෙන් නිදහස් වෙන ක්‍රමයක් නෙමෙයි. ගිහි ජීවිතෙන්ම නිදහස් වෙන ක්‍රමයක් නෙමෙයි. ඉපමණකින් කෙනෙක් නිවන් දකින්නේ නැහැ පින්නතුනේ. එනයි ඉතින් අර බ්‍රාහ්මණයොත් නිවන් දකින්නට පෑ. ඔවුන් ගිහි ගෙවල් අතහැර දාලා කිසිම වස්තු සම්පත් නැතුව සම්පූර්ණ අතහැරීමකින් යුක්තව වාසය කළා. නමුත් නිවන ලැබුණේ නැහැ ඒගොල්ලන්ට. ඉතින් මොකද කරන්න තියෙන පින්නතුන්ට? අප්‍රමාණ ගුණේ වාසය කරන්න. අප්‍රමාදී ගුණය කියලා කිව්වත් එතනම තමයි පැහැදිලි වෙන්නේ. අප්‍රමාණ ගුණය කියලා කිව්වත්, අප්‍රමාදී ගුණය කියලා කිව්වත්, අප්‍රමාණ ගුණය කියලා කිව්වත්, අචින්තිය ගුණය කියලා කිව්වත්, අකාලික ගුණය කියලා කිව්වත්, මේ හැම දෙයකින්ම මතු වෙන්නේ එකම දහමක්. ඒ වචන ටිකක් විතරයි. දැන් නිරෝධය කියලා පැහැදිලි කළොත් එහෙම ඒක මතුවෙන ගුණයම තමයි නිර්වාණ කියන ගුණයේදී පැහැදිලි වෙන්නේ. නිර්වාණ ගුණය කියන වචනේම අර්ථය තමයි ලෝකෝත්තර කියන එකේ තියෙන්නේ. තේරුණා නේද වෙනතුනේ? එතකොට වෙනතුනේ අතීන්ද්‍රිය ඥානය කියලා පාවිච්චි කළත් එතන තියෙන්නේ මොකද්ද? නිර්වාණය ගුණය. ඉතින් මට තේරෙන්නේ වෙනතුනේ මම ජීවිතේ පුරාම එකම වචනයක් කතා කරනවා කියලා. එකම වචනයකට විවිධ වචන කියනවා පමණයි. ඉතින් අපේ තේරුම් ගත්තේ නැති සමාජයේ උදවියට හිතනවා මේකේ වචන ගොඩාක් තියෙනවා. තේරුම් ගොඩාක් මේවයි තියෙනවා. ඈ අර්ථ ගොඩාක් තියෙනවා. ඒක සම්මුති දෙයක්. නමුත් පරමාර්ථයේදී බුදුරජාණන් වහන්සේ මේක පවතින ආකාරය නුවණින් දැකලා දේශනා කරා. මහා සාගරයේ කොතනින් රස බැලුවත් ලුණු රස වාගේ, සද්ධර්මයේ කොතනින් රස බැලුවත් ඒ නිර්වාණ රසය, නිර්වාණ ගුණය, නිර්වාණය ඉලක්ක කර දේශනා කළා ඇති කියලා. එහෙනම් මේ විවිධ හැම වචනයකම පිනතුනේ ඒ නිර්වාණය නැමැති ගුණය පවතිනවා. ඒක තේරුම් ගන්න විතරයි අවශ්‍ය කරන්නේ. ඒ විට පින්නතුන්ට වචන ගොඩාක් අවශ්‍ය කරන්නේ නැහැ. එක වචනෙන් නිවන් දකින්න පුළුවන්. එක වචනෙන් නිවන් දකින්න පුළුවන්. අප්‍රමාණ ගුණේ වාසය කරන්න ඔබව ස්වභාවයෙන්ම නිවනට රැගෙන යාවේ. අප අප්‍රමාණ ගුණේ වාසය නොකරන තාක්කල් නිවනට කොච්චර වීරිය කළත් යන්න පුළුවන් කමකුත් නැහැ. ඇයි එයාගේ ප්‍රමාණයෙන් එයා වාසය කරන්නේ? යම්කිසි කෙනෙකුට දුප්පත් පැලක් තියෙනවා. එයා හිතුවොත් මට මේ දුප්පත් පැල හොඳයි කියලා එයාට ඉදිරි ගමනක් තියේද? නෑනේ. මට මේ පැල හොඳයි කියලා හිතුවොත් එහෙම එයා ඒ පැලේ හැමදාම ඉන්නවා. මේට වඩා දෙයක් අවශ්‍යයි කියලා හිතුනොත් දුටුවොත් විතරයි මීට වඩා ඉහළ තැනකට යා යුතුයි කියලා හිතුවොත් පමණයි ඒ තැනැත්තා පැලෙන් පැලස් එකට යන්නේ. නැත්තං යන්න. ඉතින් ඔබ ඔය අල්ලගෙන ඉන්න පුතංජන මනසක් තියෙනවා නම්, දෘෂ්ටියක් තියෙනවා නම්, ආකල්පයක් තියෙනවා නම්, සංකල්පයක් තියෙනවා නම්, ඒක තමයි ඔබේ කුඩා පැල. මගේ සංකල්පේ, මගේ දෘෂ්ටිය හරි. මට මේක හොඳයි කියලා සිතුවොත් මොකද වෙන්නේ? ඔය ආකල්පය, ඔය දෘෂ්ටිය මාරු වෙන්නේ නෑ, චේන්ජ් වෙන්නේ නෑ. හැම තිස්සෙම හිත චේන්ජ් වෙන්න ඉඩ තියන්න ඕන. මාරු වෙන්න ඉඩ තියන්න ඕන. වෙනස් වෙන්න ඉඩ තියෙන්න ඕන. පින්නතුනේ බුදුවරයෙක් වෙනස් වෙනවා, වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඔන්න මං එක උදාහරණයක් දක්වන්නම්. පින්නතුනේ බුදුරජාණන් වහන්සේ ඒ දේවරම් මහවිහාර වැඩ ඉන්න සමයේදී උන්වහන්සේ තීරණය කරනවා තවත් දෙසකට මේ වැඩම කරන්න කියලා වස්සාන කාලේ. ඉතින් කොසල් රජතුමා මතක් කරා, අනේ පිටිසරතුමා මතක් කළා, නොයෙකුත් නොයෙකුත් අමාත්‍යවරු මතක් කළා, ඔබ වහන්සේ මෙහි වැඩ ඉන්න කියන ආරාධනය කළා. උතුර ජනස පිළිගත්තේ නැහැ එකක්ක. උන්වහන්සේ වැඩින්න තීරණය කළා, වැඩම කළා. වැඩම කරනකොට මේ අනේ පිටි සිටානන් ළඟ හිටිය දාසියා, ඒ දාසිය කිව්වා, ඒ දාසියට පුදුම ශ්‍රද්ධාවක් ගෞරවයක් තිබුණු කෙනෙක්, බොහෝ දම් පින්කම් කරන්න හදවතින්ම දයාවෙන්ම දාන් පිළියෙල කරපු කෙනෙක්. මෙයාට ලොකු විශ්වාසයක් තියෙනවා මගේ චිත්ත ශක්තිය සත්‍යයි, ඒ සත්‍ය බලයෙන් මට පුළුවන් බුදුරජාණන් වහන්සේ නතර කරගන්න කියලා. එතකොට ඉල්ලීමක් ඉල්ලනවා, මම දාසිකමෙන් ඉවත් කළා, මට ඔය ඇත්තු පවුලේ පිරිසක් හැටියට බණ ධර්ම අහන්න, බණ භාවනා කරන්න අවකාශය ලබා දෙනවා නම් මම බුදුරජාණන් වහන්සේ නතර කරගන්නම් කියලා. වෙනතුන් අහලා තියෙනවා නේ මේ කතාව? හරි. ඉතින් ගිහිල්ලා මොකද වුනේ? ආරාධනා කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ අර රජවරුන්ගේ කියමන ඇහුවේ නෑ, අර දාසියගේ කියමන ඇහුවා. දැන් බලන්න, වෙනස් වෙන තැන වෙනස් වෙන්න ඉඩ දීලා ඉන්න බුදු කෙනෙක්. අපිට නම් මොකද හිතෙන්නේ? ඔබට නම් නෑ නෑ, මං හැමෝගෙම එක ප්‍රතික්ෂේප කරලා යන්නයි කියලා තීරණය කරගත්ත එකේ යන්නම වෙනවා. නැත්තම් මේ දාසියගේ කියමනක් අහලා මේ ආයියාව කියලා මට ඇනුම් පදත් කියාවේ ඕම සංකල්පයක් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. දැන් බලන්න, වෙනස් වෙන්න ඉඩ තියෙන්නේ හැමදෙස්සෙම. යන්ට හිතන වෙලාවේ, වඩින්ට හිතන වෙලාවේ වඩිනවා. ආයිත් ඒ ආරාධනය තුළ වඩිනවා. එතකොට මොකද කියලා බලනකොට, මේ රහත් වෙන්න පින් තියෙන කෙනෙක් මේ ආරාධනය මට කරන්නේ දාසිකමෙන් නිදහස් වෙනවා, මේ තැනැත්තිය ධර්මය අහනවා, රහත් බවට පත් වෙන රහත් මේනින් වහන්සේ නමක් වෙනවා. ඉතින් ඒ රහත් බවට ගන්න පුළුවන් කෙනෙක් වෙනුවෙන් බුදු කෙනෙක් හැමදාමත් මේ ජීවිතේ කැප කරේ අවබෝධය වෙනුවෙන්, කාගේ හෝ අවබෝධය වෙනුවෙන් නිවන් අවබෝධය. එහෙම නැතුව දාන වලද වලද ඉන්න කල්පනා කළේ නෑ පින්තුනේ. දානි වරුණා කර කර හිටියේ නෑ. මිනිස්සුන්ගේ මලමිනී වල ලමලමා හිටියේ නෑ මැරුණනම් ඔය ඕන තැනක වැලලියන් කියලා හිටියා. ජීවත් වෙන මිනිස්සු අවබෝධය තුළ ගොඩ නැගුවා. එහෙම නැතුව මේ මැරිච්ච මිනිස්සු බලලම ළමා හිටියේ නෑ. ඒ අය මැරිච්ච තැන්වල බලලා ගත්තා. එනිසා බුදු කෙනෙක් හැම විටම කෙනෙක්ගේ අවබෝධය වෙනුවෙන් අප්‍රමාණ කැපවීමක් කරනවා. මොකද ඒක තමයි මහා මෛත්‍රී ගුණය. බුදු කෙනෙක් දන්නෝ කෙනෙක් අවබෝධයට පත් කරනවා කියලා කියන්නේ. මේ ලෝකෙට කාටවත් ඒ දායාදය දෙන්නේ බෑ කියලා දන්නෝ. අම්ම තාත්තටවත් රජුන්ටවත් ලෝකයේ ඉන්න වෙනසමන බ්‍රාහ්මණයින්ටවත් ඒ දායාදය දෙන්න බෑ. ඒ දායාදය දෙන්න පුළුවන් බුදු කෙනෙකුට විතරයි. ඒ බුදු කෙනෙක් ඒ දායාදය ලබා දෙනකොට අනන්ත අප්‍රමාණ සතරාපා දුක්වලින් අනන්ත මහා ගිනි කඳක් නිවෙනවා. පාර වේගෙන් පනින කුඩාම ලදරුවෙකුට තේරෙන්නේ නැහැ ඒකේ තියෙන දරුණුකම, ඒකේ තියෙන භයානකකම දන්නේ පාර හරහා පයින් පුංචි ලදරුවට. හැබැයි ඒක වටේ ඉන්න දැනුම් තේරුම් ඉන්න මිනිසුන්ටත් ඒ දරුවගේ අම්මා තාත්තටත් ලොකු අවබෝධයක් තියෙන නිසා යා මොකද කරන්නේ? කෑ ගහගෙන පනිනවා. පැනලා අර දරුවව අල්ල ගන්නවා, බේර ගන්නවා. දන්නවා. නමුත් කුඩා දරුවට තේරෙනවද? තේරෙන්නේ නැහැ. ඒ දරුවා හැබැයි තේරෙන්නේ නැති කමට පාර පනිනවා. අනතුරකට ලක් වෙනවද නැද්ද? ලක් වෙනවා. එහෙමනම් නොතේරෙන කම තුල, නොදකීම තුල, අනතුර නොහඳුනන කම තුල සතුටින් ගමන ගියාට අනතුරට ලක් වෙනවා. ඒ නිසා මේ සමාජෙත් අපාය නොදක, ධර්මය නොදක, කුසල අකුසල ධර්ම නොදක යමෙක් ගමන් කළා පින්නතුනේ එයාටත් අනතුර සිද්ධ වෙනවා. ස්වර්ගයේ යන්න කියලා හිතාගෙන පෞරස් කළාට අපායේ යන්න සිද්ධ වෙනවා. අවසානයේ සියලු මිනිස්සුයෝ පිළිතුරු සැපිය යුත්තේ තමන්ගේ හෘද සාක්ෂියට. දෙවියන් වහන්සේටවත්, බ්‍රහ්මයෙකුටවත්, මාරයෙකුටවත්, ශක්‍රදේවේන්ද්‍රයටවත් නෙමේ, තමන්ගේ හෘද සාක්ෂියම තමයි. එහෙමනම් දෙවියන්, බ්‍රහ්මයා, ශක්‍රදේවේන්ද්‍රයෝ, මාරයා හැටියට ගන්නත් පුළුවන්. යමරාජ්ජුරු කියන්නේ යා මාරු කරනෝ. ඒ කාලේ ඉඳලා තිබුණා ඔය දෙවියෝ කියන එකනට ඒ කාලේ කෝ යමරාජ්ජුරු කියලා. යමරාජ්ජුරු කියන්නේ යමකය. යමකය කියලා කියන්නේ මාරු කරනවා. දිව්‍ය ලෝක යන එකා දිව්‍ය ලෝක ඵලයන්, අපාය යන කෙනා අපායට ඵලයන් කියලා නඩු අහලා ඕ දාන සුදුසු තැනට. එහෙම නේද අර තියෙන්නේ නේද? ඔය යම රජුරුවන්ගේ තැන් එහෙම වුණොත් දැක්කත් මම දැක්ක ඔය පන්නේ පිටි පැත්තේ තියෙන තැනක හදලා තියෙනවා. ඒ යම රජුරු නඩු අහනවා ඒවා ඒකේ තැන් වලට දානවා. තමා තුල ඉන්නේ යම රජුරු. ඒ නිසා සිත සිතුවිලි තුල විසඳ ගන්නයි තියෙන්නේ. සංස්කාර වැඩුවොත් සංස්කාර ධර්මවලට අනුව විපාක. කුසල් වැඩුවොත් කුසල් අනුරූපීව විපාක. අකුසල් වැඩුවොත් අකුසල් අනුරූපී විපාක. පින් වැඩුවොත් පින් අනුරූපී විපාක. යමද්ද වපුරන්නේ එයයි ඔබට ඕ පලනෙලා ගන්ට ලැබෙන්නේ. තැන් නිර්වාණය කියන කවබෝධ කරගත්තු ඒක තියෙන ශ්‍රේශේෂත්වය තමයි පින්නතුනේ. ඒ නිර්වාණය නැමති කුසල් නිවනට අවශ්‍ය කරන කුසල් වඩනකොට ඒක ප්‍රතිකර්ම රැස්වෙන්නේ නෑ. ඒක තේරුණාද? ප්‍රතිකර්ම ප්‍රතිබීජ රැස්වෙන්නේ නැති එකක්. මේ ලෝකෙ තියෙන හැම ක්‍රියාවලියකටම ප්‍රතික්‍රියාවලියක් තියෙනවා. නමුත් මේ නිර්වාණ කුසල් ධර්ම රැස් කරගන්න කෙනෙකුට ප්‍රතිකර්ම ප්‍රතිබීජ රැස් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අචින්තියේ සුපසන්නාන විපාකෝ හෝති අචිත්‍යෝ කියන වචනේ පාවිච්චි කරේ. යමෙක් අචින්තේ ධර්මය, අනන්ත ධර්මය, නිරෝධ ධර්මය, නිර්වාණ ධර්මය, ශාන්ත ධර්මය, අකාලික ධර්මය අගය කරනවා නම්, ඒ තුළ පිහිටනවා නම්, ඒ තුළ ජීවත් වෙනවා නම්, එයාගේ විපාකයක් මොකද්ද? ඕ නිර්වාණ නිර්වාණ, අචින්තය අචින්තය, අකාලික අකාලික කියලා වැටෙනවා. දැන් අකුසල වුණොත් අකුසල අකුසල විපාක, කුසල වුණොත් කුසල කුසල, පව් වුණොත් පව් 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 විපාක, පින් වුණොත් පින් පින් විපාක. මෙතන අචින්තය අචින්තය, නිරෝධ නිරෝධ, නිර්වාණ නිර්වාණ. ඉතින් මෙන්න මේ ඉලක්කය, මේ සිත පිහිටවා ගන්න බැහැ පුතඥයාට. ඇයි කියලා දන්නවද? සිත බරයි. දැන් අපි කෙනෙකුට කියනවා ඔබේ සිත ඔසවා මේ මේසේ මතින් තියන්න කියලා. සිත බර අඩු නම්, පොඩි ගඩොල් කැටයක් වගේ නම් ඔබට ඇත්තෙම ඔසවා මේක තියන්න පුළුවන් මෙතන. සිත බර අර ලොකු ජෙනරේටර් මැෂින් එකක් වගේ විශාල තත්ත්වයක තිබුණොත් ඈ, සිතේ බර ලොකු කාර් එකක් වගේ, ලොකු ලොරියක් වගේ, ලොකු කන්ටේනර් එකක් වගේ ලොකුවට තිබ්බොත් ඔබට ඔසවා මේක උඩින් තියන්න පුළුවන්. එහෙමනම් සිත සැහැල්ලු වෙලා, සිත ශාන්ත වෙලා, මෘදු වෙලා තියෙන්න ඕනේ කොසවල මේ ඉහලෙන් තියන්න පෙනුතුනේ. ලෝකෙට තියෙන බැඳීම් නැති වෙලා තියෙන්න ඕන. එහෙම බැඳීම් තියෙනවා නම් ඒ බැඳීම් දුකට හේතුයි කියලා තේරුම් අරගෙන සිතෙන් අත්හරින්න ඕන, බාහිරින් අත්හරින්න එපා. සම්මුතියෙන් හොඳට යුතුකම් වගකීම් සියල්ල ඉටු කරමින් පවතමින් සිතෙන් අත්හරින්න පුළුවන්කම තියෙනවා. සිතෙන් ඇත්තටම පින්නතුනේ අත්හරින්න අවශ්‍ය නැහැ. යමක අවබෝධය පූර්ණ වන විට අත හැරෙනව පෙන්නතුනේ. අත්හරින්නේ නැතුව ඉන්න බැරි වෙනවා. දැන් ඔබ අතේක මල්ලක් රැගෙන යනවා, කවුරු හරි යාළුවෙක් දීපු තෑග්ගක් වශයෙන්. එහෙම දෙන වෙලාවල් තියෙනවා. යාළුවෝ තෑග්ගක් වශයෙන් දුන්නේ කුණු පාර්සලයක්. එහෙම යාළුවෝ ඉන්නව විහිළු කරන කලාතුරකින්. අනේ මෙයා අරගෙන 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 යනවා. කවුරු හරි මේක චුට්ටක් ඉඟියක් දන්න යාළුවෙක් කෝල් කරනවා, මේ ආට තෑග්ගක් දුන්නනේ, ඔව් තාම බැලුවේ නැද්ද? ඔව් තාම නෑ. චුට්ටක් බලලම ඔක අරන් ගියා නම් නේද හොඳ කියලා නිකන් ඉඟියක් දෙනවා. එතකොට මෙයා බලනවා නික. බැලුවාම මේ යක්කු ටික එකතු වෙලා ගෙදර තිබුණු කුණු ටික එකතු කරලා ප්‍රාර්සල් කරලා දීලා මෙයාට අතාරින්න කියන්න හරි, ඕක පැත්තකට දාලා යන්න කියන්න හරි අවශ්‍යද? නෑ. මෙයා දැකීම මාත්‍රේ පමණින්ම තීරණේ ඇවිල්ලා ඉවරයි. නොවටිනවා, වැඩක් නෑ, රැගෙන යාමෙන් පළක් නෑ. මම මෙතෙක් වෙලා ඉඳලා තියෙන මුලාවක මේක කුණු භාජනයකට දාලා යනවා කියලා හිතන මේ සමහර අය තැන් තැන් වලත් දාලා යයිනේ. මේ කුණු භාජනයක් තියෙන තැනකට ඕන දාලා යනවා. එහෙමනම් ජීවිතයේ කියන අවබෝධය හොඳින් ලබනකොට පින්නතුනේ අත්හරින්න කියන්න ඕනේ, අතහැරීම වළක්වන්න බෑ. නුවණ උදා වෙන විට අතහැරීම වළක්වන්න බෑ පින්නතුනේ. ප්‍රඥාව උදා වෙනකොට අතහැරීම වළක්වන්න බෑ. කිමුල්ලෝ ඉන්න වැවකට විලකට අවබෝධය තියෙන නම් ඒ මනුස්සයා තල්ලු කොල්ලුවත් බස්සන්න පුළුවන්ද? බෑ. මර විලාප දෙනවා, කෑ ගහනවා, මට මේක බහින්න බෑ කියලා. හැබැයි දන්නේ නැති මනුස්සයා, අනවබෝධිතයා, ආගන්තුකයා අන්න බහැලා නානෝ කවු ගන්නෝ. ඒ වගේ තමයි මේ ලෝකෙට ආවා විවිධ මිත්‍යා දෘෂ්ටික ආගම් වල ඉන්න අය ඉන්නෝ. ඒ ඇත්තන්ට නිවැරදි අවබෝධය ජීවිතේ සහ සසර පිළිබඳව නැහැ. කුඩා මනක්කල්පිත භාවයක් විතරයි තියෙන්නේ. ඒ මනක්කල්පිත භාවයේ අදමින් ගොඩාක් පවුකම් කරලා ඒගොල්ලෝ පින්නතුනේ අර කිඹුලට කියලා කවෝ ගන්නවා. එහෙම නැත්තම් සංසාරේ අනන්ත දුකකට වැටෙනවා. පව්. පින්නතුනේ සම්මා දිට්ඨික මේ විචාචරණ සම්පන්න ගුණේ යුක්ත භාග්‍යවතුන් වහන්සේ සරණ යන්න ලැබීම, උන්වහන්සේගේ ධර්මය අපිට ශ්‍රවණය කරන්න ලැබීම කියන්න බැරි තරම් භාග්‍යයක් වෙනතුනේ. ඒක වචන වලින් කියන්න බැරි තරම් අගයක්. ඒක නොතිබුණා නම් සංසාරේ අතරමං වෙන ස්වභාවය, වේදනා විඳින ස්වභාවය මෙපමණයි කියලා කියන්න බැහැ. දැන් මෙහි ඉන්න පින්නතුන්ට මොනවද තියෙන ප්‍රශ්න කියලා හිතන සමහර අය. මොකක්වත් නැහැ ප්‍රශ්න. ප්‍රශ්නේ තියෙන්නේ දැන් අර චුට්ටා සිතුවිල්ලක් ඇවිල්ලා යනවා, ඒකත් නතර කරගන්න පුළුවන්ද කියලා. ඒක තමයි ප්‍රශ්නේ. දැන් මෙහිමයි, දැන් අපි හිතමුකෝ යංගිසි ගෙයක් තියෙනවා. ඒ ගෙදර කවුරුවත් මේ ඉන්නේ යන්නේ නැතුව තිබුණොත් ඒ ගෙදර හොඳයිද? හරි නෑනේ. ඒකත් හරි නෑ පින්නතුනේ. දැන් මෙතන තාලාවක් තියෙනවා. දැන් මේක සතියේ කීප වතාවක් පින්නතුන් ඇවිල්ලා මෙතන වැඩසටහන් කරනවා. හොඳයි, මේ ශාලාව පාළුවටම තිබුණු. දැන් හරි නෑ නේ එතකොට. එහෙමත් නැත්තම් මේ ශාලාවේ නිරන්තරයෙන්ම වැඩසටහන් තියෙන්න ඕනේ කියලා මේක ඇතුලේ මම දාගන්නවා, ඉංග්‍රීසි පන්ති දාගන්නවා, මනෝවිද්‍යාත්මක පන්ති දාගන්නවා, තව ඕනම් කරාටි පන්ති දෙකක් දාගන්නවා, යෝග පන්ති දාගන්නවා, ඈ ටියුෂන් තව හතරක් පහක් දාගන්නවා. එතකොට එතකොටත් නිකන් ගැලපෙන්නේ නැහැ වගේනේ. ඉතින් මනසත් ඔය වගේ තමයි. මේකෙ මොකක්වත් නැතුව නැත්තට නැති වුණොත් එහෙම මේක පහ පාළු ගයක් වෙනවා. ඕනෝට වඩා දේවල් මේකේ දාගෙන අක්‍රමවත් කරගත්තොත් එතනත් වැඩක් නැති වෙනවා. ඒ නිසා ප්‍රමාණවත්ව සතියේ කීප වතාවක් එන බොහොම සාන්ත ගුණ යහපත් හරි සිල්වත් ඥානවන්ත වැදගත් පිරිසක් ඇවිල්ලා පණ භාවනා කරලා යන මං හිතන්නේ එහෙමයි කියලා ඇවිල්ලා කට්ටිය බණ භාවනා කරලා බණ අහලා යනවා. එතකොට ඒකේ වටිනාකම සිතෙත් එහෙමයි. එහෙමනම් අකුසලයෙන් බැහැර වෙලා කුසල වෙච්ච උතුම් සිතුවිලි සැරිසැරිය යුතුයි. නැත්තම් පාළු වෙනවනේ. උතුම් වින්දන ආස්වාද තිබිය යුතුයි. උතුම් වින්දන ආස්වාද තියෙනවා. එම තිබිය යුතුයි. හොඳ සිතිවිලි පහළ විය යුතුයි. දැන් අපි හිතමු ඉඩමක් තියෙනවා. ඉඩමේ මොකුවත් පැලයක් නැති වුණොත් ලස්සනක් නෑනේ, වටිනකමක් නෑනේ. අපි බලාපොරොත්තු වෙන්නේ ඉඩමේ කටු ගස් කටු පඳුරු නැතුව පළදායි ගස්සෙට තියෙන්න ඕන කියලා. එතකොට අපි ගෙඩි හැදෙන මල් හැදෙන මල් ගස් වර්ග, ආහාර භෝජනයට අවශ්‍ය කරන ගස් වර්ග, පළතුරු ගස් වර්ග ඔන්න ඉඳනවා. එතකොට අපි කියන එක සරු බිමක් සරු විදමක් කියලා. එහෙනම් ඔබේ සිතේ කිසිම සිතවිල්ලක් නැති පාළු බිමක් බවට පත් කරගත්තොත් ඔබේ සිතවිල්ල ඔබේ සිත ලස්සන තනක් වෙන එකක් නෑ. අක්‍රමවත් විදියට ඔය කැලෑ ගස් ටිකක් ඕකෙ තිබුණයි කියලත් ඕක ක්‍රමවත් ඉඩමක් වෙන්නේ නෑ. කැලෑ ගස් ටික උගුල්වල දාලා ක්‍රමවත්ව පළදායේ ගස් පළදායේ වෘක්ෂයන් තිබිය යුතුයි. එනිසා සබ්බපාපස්සා කරනං ඒ කියන්නේ කටුගස් ටික අයින් කරනවා. කුසලස්ස උපසම්පදා අන්න පළදායේ ගස් වගා කරනවා. කුමක්ද මේ මොන කුමකින්ද මේක කරන්නේ? ශ්‍රද්ධාවෙන්, සතියෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්, වීර්යෙන් මේ කටයුතු කරගෙන යන්නේ. අවදීන් සිත ගැන අවදීන් සිටි විලි ගැන අවදීන් චේතනාව ගැන අවදීන් යම් කිසි අදහසක් පහළ වෙනවා. ඒ අදහසේ යට තියෙන්නේ මොකද්ද කියලා අපි දකින්න ඕන. තේරුණා නේද? ඒ අදහසේ යට තියෙන්නේ මොනවද කියලා අපි දකින්න ඕන. අපි සාමාන්‍යයෙන් බලනවානේ කවුරු හරි පුජ්‍යලෙක් අපි වර්ණනා කළත් අපිට ත්‍යාගයක් දුන්නා මොනවා කළත් සමහරලාට අපි දන්නවා ඒක යට අරමුණක් තියෙනවද කියලා බලනවා. ඒ වගේම පින්නතුනේ අපේ සිත් සතන් වල යටි අරමුණු නිරන්තරයෙන් බලන්ට සිත තුලම පහළ වෙන සිතෙහි සිතවිල්ලෙහි යටි අරමුණු ලෝභාන්තේ, ద్వේසාන්තේ, මෝහාන්තේ පවතිනවද කියලා බලන්න. හෘද සාක්ෂිය කියන එක පිළිබඳව ඔබට අලාභ කරන්නේ නැහැ. ඒකත් හොඳට මතක තියාගන්න. අපි හෘද සාක්ෂියට මුල් තැන දීලා කටයුතු කරනකොට ඔබට අලාභයක් කරන්නේ නැහැ පිළිබඳව. ඒසා බය වෙන්න හොඳ නැහැ. ඔබේ වෙහෙසට, ඔබේ මහන්සියට වියදමට අනිවාර්යෙන් අගේ හදාවේ. ඔබ ඉන්න ඕන තැන, ඔබ සිටිය යුතු තැන සුදුසුකම් හදාවේ. ඔබ නිර්වාණය වෙනුවෙන් කැපවෙච්ච තරමට නිර්වාණ ධාතුවේහි මගෙහි ඔබ සිටිය යුතු තැන ඔබගේ හෘද සාක්ෂිය, ඔබගේ ස්වභාව ධර්මය තීරණය කළා. ඔබ එතනින් ඔසවා තබා කරපු කැපවීම අනුව දැන් රස්සාවක උසස්සීන් ලැබෙන්නේ කොහොමද? ඒ රස්සාව වෙනුවෙන් කැපවෙච්ච ප්‍රමාණය බලලා, වැය කරපු කාලය දිහා බලලා, සහ සුදුසුකම් දිහා බලලා. එතකොට නිර්වාණ ධර්මයේ උසස් බව ලැබෙන්නේ කොහොමද? ඒත් එහෙමයි පින්නතුනේ, ඒ වෙනුවෙන් කැපවෙච්ච ස්වභාවය බලලා, ඒ කැපවුණු කාලය තුළ ඇති කරගත්ත සුදුසුකම් ස්වභාවය දිහා බලලා ස්වභාව ධර්මයේ විසින් ඔබ සිටිය යුතු තැන මෙතනයි කියලා තබනවා. ඒ කියන්න පෙනතුනේ සක්විති රජුන්ටත් නැකිටින්න හිතන විදියේ අසුනෙන් ගුණයක් ඔබ තුළ වර්ධනය කරගෙන තියෙන්ට ඕන. දැන් බලන්න මොනතරම් ශක්තියක් පව එකක් තියෙනවද මනසෙ කියලා. ධර්මයේ කියවන්නේ සක්‍ර දේවේන්ද්‍රය අසුනෙන් නැගිටිනවා මාර්ගඵලලාභී කෙනෙක් අසලෙන් ගමන් කරනකොට. කොච්චර උතුම් සාධාරණ ගුණයක් එයා ළඟ තියෙනවද? සැඟවුණු කෙලෙස් එහෙම නෑ. සැඟවුණු කෙලෙස් තියාගෙන මේ අනිත් මිනිස්සුත් එක කටයුතු කරන්න පුළුවන්. නමුත් තම සිතත් එක කටයුතු කරගනිද්දී, නිර්වාණ ධර්මය සමග කටයුතු කරද්දී සැඟවුණු කෙලෙස් තියාගන්න පුළුවන් කමක් නෑ. චේතනාවයි මෙතන තියෙන්නේ පින්නතුනේ. චේතනාව පිරිසිදුව සහ අපිරිසිදු භාවය පිළිබඳව ප්‍රශ්නයක් තියෙන්නේ. ක්‍රියාව නෙමෙයි පිරිසිදු වේතේ චේතනාව. දැන් සමහර ක්‍රියාවෙන් පිරිසිදු පවිත්‍ර මිනිස්සු ඉන්නවා, චේතනාව අපිරිසිදුයි. ඔන්න එක අම්මා කෙනෙක් ඉන්නවා, අනේක ලෙඩ වෙලා අවසාන කාලෙදී දුවල අරන් එනවා, ලේලිත් කියනවා අම්මා අරන් එන්න මෙහෙ අරන් එන්න කියලා. හැබැයි මේ දෙන්නගෙම චේතනාව යට ඇති වෙනවා, අපි අර ඉඩම් කෑල්ල ලියාගමු, ගෙනල්ලා අවසාන කාලේ සාත්තු කළා. පිටින් බැලුවහම එක පාරට වටේ ඉන්න මිනිස්සුන්ට පේන රත්තරම් බෝසත් දරුවේ. හාමුදුරුවෝ කියන හරි බෝසත් දරුවෙක් මේ අම්මා ගෙනල්ලා සැලකුව සැලකිල්ලක්, පුදුම සැලකිල්ලක් කරේ, හිතා ගන්න බෑ කියලා තව ආදාහනේ දවසෙත් ඔන්න කියනවා. දෙන්නගේ හිත ඇතුළ ගිහිනු අපි කරපු සැලකිල්ලක් නෑ, අර ඉඩම් කෑලා තා පොඩ්ඩෙන් අරූට යනවා, ඒක නිසා යන්තම් ගෙනල්ලා ගොඩ දාගත්ත කියලා හිත ඇතුළෙන් හිතන. දැන් බලන්න මොකද්ද, ක්‍රියාව සුද්ධයි චේතනාව අසුද්ධයි. එහෙම වෙන තැන් දිනන ලෝකේ. ඉතින් මෙහෙත් ඇවිල්ලා අද්දක මෙහෙම තියාගෙන ඉන්නව, කවුරු හරි හිතනවා බලන්න බණ භාවනා කරන් දෙන පිරිසක් කියලා හිතනවා. කලාතුරකින් කෙනෙක් ඉන්නවා, අකුසල සිත්වලින් එනවා, වැරදි හොයන්න එනවා. මෙතන ඉන්න පිරිස තව තැනකට රවට්ටලා එක්කන් යන්න කල්පනාවෙන් එනවා, කඩා කප්පා කරන අදහසින් එහෙම ඉඳලා ඉතලා එන්න පුළුවන් මිනිස්සු. එයාගේ චේතනාව ඉතින් අපිරිසිදුයි. එහෙමනම් මේ නිවන් මගට යන්න උවමනා කරන චේතනාවේ පාරිශුද්ධත්වය, සිත පිරිසුදු වෙන්න ඕන. නිවන් දැක්ක අයගේ හිත පිරිසුදුයි. කොච්චර නපුරු සිතක් වුණත් අවසානයේට ඒ අවසාන චිත්තයෙන් පිරිසුදු වෙච්ච කෙනාට ඒ සිත ක්‍රියාත්මක කරන්න බෑ. අවසාන චිත්තෙන් කෙනෙක් අපිරිසුදු නම් කොච්චර මතු පිට පිරිසුදු සිතුවිලි තිබුණත් අවසාන සිතෙන් අපිරිසුදු නිසා අර සිත පැන නැගිලා අකුසලයට නැඹුරු වෙනවා. ඕනම කෙනෙක්ගේ බලන්න ඕන පින්නතුනේ අවසාන සිත මොකද්ද කියලා. මුල්ම තියෙන සිත නෙමෙයි බලන්න ඕන, අවසාන සිත. ඇත්තන්ගෙත් බලන්න අවසාන සිත, ගැඹුරු සිත කියනවා, යටි සිත කියනවා, අවසාන සිත කියනවා. ඒ අවසාන සිතටම තමයි කියන්නේ චුත සිත කියලා, කියන්නේ ඒකට තමයි. ඒ චුත වෙන්න සැකසීලා තියෙන්නේ ඒතන තමයි. වෙනතර මෙහෙම උඩ ඉඳලම සාරාංශ වේවි සාරාංශ වේවි සාරාංශ වේවි ගිහිලා අවසාන ටෝටල් එක ඉතුරු වෙනවා. අන්න ඒකට කියන්නේ ඒ චුතිසිත භවසිත. බලන්න ඔබේ භවසිත කොහොමද කියලා. භවසිතේ ඉන්නේ පෙරේතෙද්ද, හරකෙද්ද, බල්ලෙද්ද, නරියෙද්ද, පූසෙද්ද, දෙවියෙද්ද, බ්‍රහ්මයෙද්ද, රහතන් වහන්සේ කෙනෙද්ද, මාර්ගඵලලාභී කෙනෙද්ද කියලා බලන්න අවසාන සිතේ ඉන්නේ. අවසාන සිතේ තණ්හාවද තියෙන්නේ? අවසාන සිතේ ද්වේෂයද තියෙන්නේ? අවසාන සිතේ කරුණාවද තියෙන්නේ? මෛත්‍රියද තියෙන්නේ? නැත්නම් නිරෝධයද තියෙන්නේ? අවසාන සිත බලන්න ඕන නම් පින්නතුනි ඒක හරියට අර ලිඳක පතුල බලනවා වගේ වැඩක්. එහෙම නැත්නම් අපි වතුර භාජනයක පතුල බලනවා වගේ වැඩක්. ඒකට පතුල බැලීම සඳහා කරන්න තියෙන දෙයක් තමයි මේ පින්නතුනි. ජලය කැළඹෙනවා නම් අපිට පතුල පේන්නේ නැහැ. ජලය කැළඹෙනවා නම් පතුල පේන්නේ. එතකොට සිත කැළඹෙනවා නම් සිතෙහි පතුල පේන්නේ. සිතේ පතුල පේන්න නම් සම්පූර්ණයෙන් අතහැර ස්වභාවයකින් සිටින්න ඕන. එහෙම සිටින විට සිතේ කලබීම් සම්පූර්ණයෙන් සංසිඳෙනවා. සංසිඳුණට පස්සේ තමයි සිතේ පතුල පේන්නේ. ඒක ඉබේ පේන දෙයක් වෙනතුනි. මේක හොයලා හොයලා බල්ලා බල්ලා තේරුම් ගන්න ඕන දෙයක් නෙමෙයි. කටේ ලුණු දාගත්තාම අමුතුවෙන් ලුණු රස හොයාගෙන යන්න ඕනේ. ලුණු රස දැනෙනවා. කටට සීනි දාගත්තාම අලුතෙන් සීනි රස හොයන්න යන්න ඕනේ. සීනි රස දැනෙනවා. කටට කරවිල වගේ තිත්ත දෙයක් දාගත්තාම තිත්ත රස හොයන් යන්න ඕනේ. තිත්ත රස දැනෙනවා. එහෙමනම් ඔබ ළඟ තියෙන දේවල් ඇත්තෙම ඔබ හොයන් යන්නටත් උවමනා නැහැ. ඔබට දැනෙනවා ඔබ කලබල නැතුව සංසුන්ව වාසය කළොත්. වැඩි ජරමර වෙන්න ඕනේ නැහැ. වැඩි කලබල නැතුව සංසුන්ව වාසය කරන්න. තියෙන දේ ඉබේ දැනෙනවා. නැති දේ නැති විදිහට දැනෙනවා. හිතත් කරවිල වගේ තිත්තයිද, සීනි වගේ පැණිරහයිද, ලුණු වගේ රසයිද කියලා තේරෙයි. හිතේ රහ විඳිනවා. හිතේ රස හරි නැත්තම් රසවත් හොද්දක් හදාගන්න ඒ ගෘහණියක් වාගේ ලුණු මදි නම් ලුණු එකතු කරලා, තුන පහ මදි නම් තුන පහ එකතු කරලා, කිරි මදි නම් කිරි එකතු කරලා, සීනිත් දාලා උයන වෑංජන තියෙනවා, සීනිද මදි නම් සීනිත් දාලා හරි ඒක හදාගන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි ඔබේ රස අඳුන ගන්න ඕන ටේස්ට් එක හරි නැත්තම් තියෙනවා. එකක් තමාට හරියන ටේස්ට් එකට හදන්න පුළුවන්. එතකොට තමන්ට ආස්වාදනීය සිතක් මනසක් ඒකේ තියෙනවා. ඉතින් බුදුහාමුදුරුව අපිට පෙන්වුවා නේද ටේස්ට් එකක්. නිර්වාණ රසය කියන එක උපදවා ගන්න පෙන්වන්නේ. එහෙනම් මේ නිවන් රසය උත්තරීතර ලෞතුරු සැපය රසය තියනවද කියලා බලන්න. අපි එක එක කෑම වර්ග ඉල්ලනවා අපිට මේ රසයෙන් අවශ්‍යයි කියලා. එතකොට කෑම හදන දක්ෂ පුජ්‍යලෙක් ඒ රසය මතු වෙන්න ඒ කෑම වර්ගයේ හදනවා. අපිට පෙන්නලා තියෙනවා නිර්වාණ රසය, අවේදීත රසය, නිරෝධ සහගත රසය, ඒ විමුක්ති රසය ඇති වෙන විදියට මේ හිත හදා ගන්න ඕන. විවේකය කියන එක පාවිච්චි වෙනවා සාසන ධර්මයේ ගොඩාක් තැන්වලදී. විවේකජං පීති සුඛං. මේ මොලේට විවේකයක් නැති නිසා විවේකයක් දෙනවා. සිතට විවේකයක් නැහැ, සිතිවිලි වලට විවේකයක් නැහැ, විවේකයක් දෙනවා. විවේකය තුලින් උපදින දෙයක් තමයි පෙනුතුනි නිර්වාණ ධර්මය. මහන්සි වීමෙන් උපදින දෙයක් නෙමෙයි විවේකය තුලින් උපදින. අපි ලෝකෙ කොයිවක්වත් අහලා නැහැ නිකන් හිටියහම ප්‍රතිලාභයක් ලැබෙනවායි කියලා. ඔකෝ නැත්තේ. මහන්සිලා මහන්සිලා වැඩ කරන මිනිස්සෙකුට තැනකට වාඩි වෙලා විවේක ගත්තාම ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැද්ද? කායික සෝය මහන්සිය නිවෙනවා, ගතේ දාහය අඩු වෙනවා. ඉතින් ඕකම නේද අඟුලිමාල දුවනවා. ඔබ නතරවන්න කිව්වා දාහය නිවෙනවා නතර වුණාම. එහෙමනම් දැන් අපේ මොලේ අපේ සිත නාන ප්‍රකාර දිහාවල දූගෙන 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 යන පුරුද්දටත් දැන් දිය වෙනවා. දුවලනේ පුරුද්ද තියෙන්නේ, ඒ පුරුද්ද ලිහින්නත් ටික වෙලාවක් යනවා. දැන් ටයර් එකක් හරි තල්ලු කරගෙන ගියාට පස්සේ ඒක තල්ලු කිරීම අතහැරියත් තව දුරක් අර තල්ලු කරපු එකේ විපාකයට ඒ සිත යනවා. ගිහිල්ලා තමයි නතර වෙන්නේ. ඇත්තටම පින්නතුනි මේ ලෝකෙ මිනිස්සයන්ට ඇයි මෙච්චර අපහසු විවේකීව වාසය කරන්න උගන්වන්න? නිකන් ඉන්න උගන්වන්න හරි අමාරුයි. සැහැල්ලුවෙන් ඉන්න උගන්වන්න හරි අමාරුයි. මොකවත් කරන්න එපා කියන එක උගන්වන්න හරි අමාරුයි. චේතනාවෙන්ම ගැඹුරු සිතෙන්ම තමයි ධර්මය පිළිපදින්නේ. එහෙම නැත්නම් ඒ චේතනාව ගැඹුරු සිත නිවැරදි කරගන්න නැතුව මේ සිතිවිලි අතර පොඩි පොඩි පාලනයන් සිද්ධ කරගෙන ඉන්නයි ඉන්නවා. ඒක හරියට පින්නතුනේ ගේ අභ්‍යන්තරයේ සුද්ධ කරන්න නැතුව ස්තෝපෝ විතරක් පිරිසුදු කරගෙන ඉන්න මිනිස්සෙක් වගේ. තියෙනවනේ ඉස්සරහා පොටිකෝ එක, ඒක ආන්නේ කොටස පිරිසුදුව විතරක් තියාගෙන ඉන්නා වගේ කෙනෙක් තමයි ඔය සිතිවිලි ටික පොඩ්ඩක් පිරිසුදුව තියාගෙන ඉන්නේ. හාත්පස පිරිසුදු කරගන්න ඕනේ. පිරිසිදු කරන්න තියෙන එකම කාර්යය තමයි අපිරිසිදු නොකර සිටීම. පිරිසිදු කරන්න තියෙන එකම කාරණය තමයි අපිරිසිදු නොකර සිටීම. මේ ඇත්ත මෙහිට සම්බන්ධ වෙච්ච දවසේ ඉඳලා අර රෙදි කෑල්ල අරගෙන අර රජෝහරණන් කියන භාවනාව කරන කලා නම් මේ වෙනකොට රහත් වෙලා. මේක ඇතුලෙම මතුවෙන්න ඕන අවබෝධයෙන්. දැන් මත අදවත් පටන් ගන්න බලන්න රෙදි කෑල්ල අරගෙන හොඳ පිරිසිදු රෙදි කැඩක් ගන්න. තවත් ඕනම් අයන් කරලා මේ පිරිසිදු කරලා ගන්න කොහොඳට. දවසට වාර ගානක් ඔක පිරිසිදු වේවා පිරිසිදු වේවා කියලා එක දිහා බලාගෙන පිරිසිදු කරනවා. මේ සැරේ එහෙම රෙදි කෑල්ල අරන් තියෙනවා ආයි ගන්නවා ආයි පිරිසිදු වේවා වේවා කියලා මදින. මේක ඇත්තටම භාවනාවක් හැටියට කරන්න කියලා මන් සියලු දෙනාට ආරාධනා කරනවා. මට කිසිම හාමුදුරු කෙනෙක් කිසිම යෝගාවචරයෙක් මේ කම්මට්ටානාචාර්ය කෙනෙක් මට කියලා දුන්නේ නැහැ. හැබැයි පුංචි මොලේට පොඩි හාමුදුරු කෙනෙක් හැඩයට මට හිතුණා මම මේක කරන්න ඕන කියලා. පොතේ තියෙනවා දැකලා මම නිකන් හරි පත්තු වුණා. එහෙම හිතුණා මං අහන්නේ මේ බෞද්ධයන්ට ඇයි එහෙම හිතෙන්නේ නැති කියලා. මේ වැඩෙන් රහතන් වහන්සේ කෙනෙක් නිර්මාණය වෙලා තියෙනවායි කියලා මේ පොතේ තියෙනවා. වැඩි කරන්න ඕන බලන්න. ඔය ඇත්තෝ ඒක කරන්නේ ඒක හේතුව ඒක පොඩි පොඩි වැඩක් නේ කියලා හිතනවා. අපිට එහෙම නෙමෙයි. අපිට හරි සම්භාවනීය අභිධර්ම පාඩම් නේද ඈ අවශ්‍යයි කියලා කල්පනා කරන්නේ. ධර්මය ගැන හොඳ උගත්තු ඉන්නෝ. දොට ධර්මය ගැන උගත් මිනිහා යකා. ධර්මය ගැන උගත් යක්කු ඉන්න ඕන තරම්. ඉතින් පින්නතුන් පටන් ගන්න හැමෝම ගෙදරදී මේ භාවනාව. රෙදි කෑල්ලන් හැමදාම ඒ විදිහට පිරිසිදු වේවා, පිරිසිදු කරමි, එහෙම නැත්නම් පිරිසිදු කරමි, පිරිසිදු කරමි කියලා හිතන්. පිරිසිදු වේවා කියලා හිතුවත් කමක් නැහැ, මම මේක පිරිසිදු කරනවා. මම මේක පිරිසිදු කරනවා කියලා හිතලා, පිරිසිදු කරනවා කියලා හිතලා පිසදා. අපගේ බාහිර සිහියේ තියෙන සංසුන්කම ඇති කරගන්නට නම් බොහොම හොඳයි කායගත සති භාවනාව. මේක තමයි රහතන් වහන්සේලා ප්‍රගුණ කරපු භාවනාව. ආස්වාස ප්‍රාස්වාසය, ඉරියාපතය, සක්මන කරද්දී ඒ තියෙන පිළිබඳ ඉරියව්වෙන් වාසය කරනකොට තමන්ගේ අර සිහිය පිහිටනවා. බාහිර සිහිය. නමුත් අත වශයෙන්ම ආර්ය ධර්මය අවබෝධ කරගත්තාම ඒ බාහිර සිහිය තුළ නෙමේ ආවාසය කරන්නේ සම්මා සතියේ. සම්මා සතියෙන් වාසය කරනවා කියලා කියන්නේ මේ සිහිය අල්ලගෙන කරන වැඩක් නෙමේ පින්නතුනේ. සම්මා සතියෙන් ඉන්න කෙනා අතහැරලා ඉන්න කියලා කිව්වොත් අතහැරලා ඉන්න කියලා කියන්න බෑ. අල්ලගෙනද ඉන්න කියලා කිව්වොත් අල්ලගෙනද ඉන්න කියලා කියන්න බෑ. මොකද හේතුව අරමුණක් නොගෙන වාසය කරන නිසා. ඇයි පින්නතුන් තවත් හිතනවා නැති? ඇයි එහෙම කියන්න බැරි? එහෙනම් අතහැරලා නම් ඇයි අතහැරලා කියන්න බැරි? අල්ලගෙන නම් අල්ල කියන්න බැරි ඇයි කියලා තර්කයක් ගොඩනගන්න පුළුවන්. එතකොට මම ඒකට උත්තරයක් මෙහෙම දෙන්න. ඔබ තදින් නිදි. ඔබට නිින්ද ගිහිල්ලා ඔබට. ඔබ තදින් නිදිද? ඔව් මං තදින් නිදි දැන්. කිව්වොත් මොකද වෙන්නේ? තේනනේ? ඒ වුණොත් අපි ඒකෙන් තේරුම් ගන්නවා එයා නිදි නෑ කියලා. පොඩි කාලෙත් අපි කියන්නේ තදට මෙයාට නිින්ද ගිහිල්ලා නම් දකුණු කකුල හොල්ලනවා. ඒකම එන හොල්ලනවා එයා. ඒ වගේ පින්නතුනේ අතහැරපු කෙනා අතහැරලද දන්නේ නැහැ. මමත්වේ දුරු කරපු කෙනා මමත්වේ දුරු කළාද කියලා දන්නේ නැහැ. තදින් නිින්ද ගියපු කෙනා මොකද්ද? තවන්න තදින් නිින්ද ගිහිල්ලාද කියලා දන්නේ නැහැ. ඒ වගේ තමයි. දැන් කොච්චර වටින දහමක්ද? පින්නතුනේ මේ නිර්වාණ ධර්මය කියන උතුම් ධර්මය නුවණින් ලබා ගන්නා ඉලක්කයක්. එදා පඤ්ඤාය පස්සති. මේ සියලු සංස්කාරකයන්ගේ අනිත්‍යතාවය ගැන හැමදාම කතා කරන්නේ, වෙන කිසි දෙයක් ගැන කතා කරන්නේ. මම හැමදාම මේ දේශනාවකින් පවත්වන්නේ සියලු සංස්කාරකයන්ගේ අනිත්‍යතාවය. කුමන හෝ ආකාරයකින් රැස් වෙන එක දුරු කිරීම, බිඳීම, නැති කිරීම, නිරෝධ කිරීම කියන කාරණය. ඉතින් මේ සබ්බේ සංඛාර අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතනින් බින්දති දුක්ඛේ ඒසමග්ග වූ සුද්ධියා කියන ඒ පිරිසුදු මාවත පිළිබඳවයි හැමදාම හැම වචනයකින්ම දේශනා කරන්නේ මේ අනිත්‍යතාවය ගැන. මේක නුවණින් ලබා ගන්නා වූ ඉලක්කයක්. ඉතින් මේක පොඩ්ඩක් අමාරු කාර්යයක් තමයි. පොඩ්ඩක් නෙමේ. එක එක්කෙනාට තියෙන ප්‍රමාණයට ඒක ඉතින් අමාරුව දැනෙනවා. අපි කිව්වොත් කෙනෙකුට වාහනයක් මිලදී ගන්න කියලා, එක්කෙනෙක් කියනවා මට පොඩ්ඩක් අමාරුයි. තව එක්කෙනෙක් කියනවා මට ගොඩක් අමාරුයි. තව එක්කෙනෙක් කියනවා මට ඔව් හිතන්නවත් බෑ කියනවා. ඒ යාගේ ආර්ථිකයේ හැටියට. එතකොට ආධ්‍යාත්මික ධනය, ශ්‍රද්ධා ධනය, විරිය, සතිය, සමාධිය, ප්‍රඥාව account එකේ තියෙන විදිහට එයාටත් කියන්න වෙනවා පොඩ්ඩක් අමාරුයි, ගොඩක් ලේසි, ටිකක් අමාරුයි, ගොඩක් අමාරුයි, හිතන්නවත් බෑ. එහෙම අම්මලා ඉන්නෝ දැන්. එක දුවෙක් මේ කහලා එයා අවබෝධ කරගත්තා. ඉතින් එයාගේ අම්මවත් යොමු කළා මෙහාට දේශනා අහන්න කියලා. ඉතින් දුවා කියන නිසා එනවා අම්මා. අම්මා ඇවිල්ලා අම්මත් ගුරුතුමියන්ත කොයිද අහගෙන ඉන්නවා ඉන්නවා. එයාට තේරෙන්නේ නැහැ මේක. පස්සේ ඇවිල්ලා වැඳලා කිව්වා අනේ හාමුදුරුවනේ මට නම් තේරෙන්නේ නැහැ මේක. සමාවෙන්න වරදක් තියෙනවා නම් කමා කරන්න, මට නම් තේරෙන්නේ නැහැ මේක කිව්වා. ඒ අම්ම හිතාගෙන ඉන්නේ මේ මෙතෙක් කාලයක් අහපු ඒවා හැටියට මේකත් මට ටක් ගහලා තේරුම් ගන්න පුළුවන් ඇති කියලා. මෙතෙක් කාලයක් අහුවේ බන, ඒ කියන්නේ මොනවා හරි බිනිනවා, ප්‍රකාශ කරනවා. මේ බන නෙමෙයි, මේ සද්ධර්මය. ඔන්න ඕක පටලව ගන්නවනේ. බන වගේ තේරෙන්නේ සද්ධර්මය. මේක සද්ධර්මය, මේක ලෝකෝත්තර ධර්මය. මේක බන වගේ, කවි වගේ, ඕ පැල් කවි වගේ, හිටවන කවි වගේ තේරෙන්නේ නෑ වෙනතුනේ. මේක සද්ධර්මය, මේක ලෝකෝත්තර ධර්මය. මේක ගම්භීරෝ අයන් දම්මෝ පණ්ඩිත වේදනීයෝ. මේක ගම්භීරයි, මේක පණ්ඩිතයන් විසින් වේදීත දෙයක්, අවබෝධ කරගන්න දෙයක්, ලබා ගන්න දෙයක්. බොහෝ කාලයක් මහන්සි වෙලා කැපවීම කරලා තමා තුළින්ම ධර්මය මතු කර ගැනීමක්. පින්නතුන්ට තේරෙන්නේ නැද්ද ඒ සමයේ ඉඳලම ධර්මයට ඇහුම්කන් දෙන දවසක් දවසක් ගානේ තමන් පියවරෙන් පියවර ඉදිරියට ගියා කියලා තේරෙන්නේ නැද්ද? එහෙම තේරෙනවනේ. එහෙම තමයි ඒ ගමන් මඟ සැකසෙන්නේ බිරතුමි. අපිත් එහෙමයි. කොහේදෝ කැලෑවක තිබුණු නුවණක්, ඥානයක් අරගෙන සෝදා පවිත්‍ර කරලා කැටයම් කරලා ඔටුන්නක මුද්දක පළඳ ගන්නවා වගේ පිනතුනි. මේ ප්‍රඥාව නැමැති මාණික්ය මඩ ගොහුර කාස්සක තිබුණු සැඟවිලා තිබුණු දෙයක් මතු කරලා අරගෙන ඒක කැටයම් කරලා වටිනා කියන විදියට හිසේ පළඳව ගන්නවා වගේ වැඩක්. අපිටත් තිබුණේ කන්නයි බොන්නයි ඉන්නයි හිටින්නයි කීයක් හරි හම්බ කරගන්නයි ගියන් දොරක් එමෙන් හදාගෙන යාන වාහනයක් කරන් ජීවත් වෙන්නයි මොළේ විතරයි තිබුණේ. තව කාලයක් හිටියනම් ඔය ගෑණියෙක් පස්සේ ගිහිල්ලා ගෑණියෙක් හොයාගන්නයි ළමයි දෙන්නෙක් කතා කරන්නයි ඔළුවත් හැදීවි. වෙලාවට ඒවයින් පැනගත්ත හින්දා ඔහු බේරිලා ඉන්නවා. නැත්තං එච්චරයි මොළේ මනුස්සයට තියෙන්නේ. එහෙමත් නැත්තං ඉතින් පරම්පරාවෙන් එන ආගමෙන් ලබා දෙන සංකල්පයක් ක්‍රියාත්මක කරගෙන ඉන්නෝ වන්දයා වගේ. ඔය නොයෙකුත් ආගම් අදහන දෙයෝ අදහන අය ඉන්නෝනේ, ඔහේ අන්දය වගේ කෑගගහ ඉන්නවා. අගක් මුලක් මොකක්වත් දන්නේ නෑ, විශ්වාසයක් විතරයි, බලපෑමක් විතරයි. ඒ මිනිස්සු සෑහෙන්න මානසිකව අසරණයි, සංසාරය අසරණයි, පව්. කිව්වට ගෑගහනෝ, කිව්වට යදිනෝ, පංච කාමයම යදිනෝ. ලබනාත්මෙත් ඕ තව තවත් පංචකාමයම ලබනෝ. ඉතින් පංචකාමයන් එපැයි කියල හිතූ මනුස්සය කවදකාර හිතුනොත් එහෙම යාගම කුණු බක්කියට දානවා. ඇයි හේතුව? ඇයි ඉතින් මට පංචකාමය එපහින මොකරද මේ යාගම කියලා ආගමෙන් පංචකාමය නේ දෙන්නේ. ස්වර්ගයේ ගියහම රොටි නොමිලේ කන්න පුළුවන්, බුරියානි නොමිලේ කන්න පුළුවන්. ඊට පස්සේ ඔය පිරිවර සෙනග අතවැසියෝ හම්බ වෙනවා කියනවා. යමකට එපා වෙනවා, රොටීත් එපා වෙනවා, බුරියානිත් එපා වෙනවා. ඊට පස්සේ අර නලගන එපා වෙනවා. රන් රිදී මුතු මැණික් පුටු හම්බ වෙනවායි කියනවා. ඒවත් එපා වුණොත් ඒ ආගමට මොකද වෙන්නේ? ඒ ආගම කුණු බක්කියේ. ඒසා පංචකාමයට ආස කරන්නේ නැති සමාජයක් ලෝකේ නිම වෙන දවසට දේවාගම් කුණු බක්කියේ. නැවත නැවත ලැබුවත් නැවත නැවත ඒවයි තියෙන ආශාද ආදීනවය දකිනවනං එයා නිස්සරණය ඇති කරගන්නවා. ඒවා ඒවයි ඒව සරණ කරගන්න යන්න නැතුව ඒවයින් වෙන් වෙලා අයින් වෙනවා. පින්වතුනි නැවත 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 ඒව ප්‍රාර්ථනා කරන එක. ඒක සිතෙන්ම පින්වතුනි ආදීනවේ දැක්කේ නැත්නම් එයා අතහරින්නේ නැහැ. සිතින්ම ඒ ආදීනවේ දැක්කොත් තමයි අතහරින්නේ. ධනේ ආදීනවේ දැක්කොත් ඒක පස්සේ මහා ලෝභකමින් දුවගෙන යන්නේ නැහැ. පැවැත්මට ඕන තමයි, ශක්ති ප්‍රමාණයෙන් හම්බෙනවා තමයි. වාසනාවට කළ පිනට දෙයක් ලැබෙනවා වෙන්න පුළුවන්. නමුත් එයා ඒකේ ආසත්ත වෙන්නේ නැති එකයි මේ කියන්නේ. හරි හම්බ කරන්න නැතුව ඉන්නවා කියන එක නෙමෙයි මේ කියන්නේ, ආසත්ත වෙන්නේ නැහැ කියන එක. ආසත්ත වෙන්නේ නැහැ, නුවණින් කටයුතු කරනවා. කොහොමද ආනන්ද හාමුදුරුවන්ගෙන් ඇහුවාම ඔච්චර මොකටද සලුපිලි කියලා ඇහුවා. අර අන්තපුර කාන්තාව ඔක්කොම ඒගොල්ලන්ගේ සලු හම්බ වෙච්ච සලු අවුරුද්දට ඒගොල්ලන්ගේ වාර්ෂික උත්සවයකට අහුව හම්බ වෙනවා. සියලු දෙනාටම සලු පිළි දෑගි හම්බ වෙනවා. අන්තපුරේ ඉන්න සියලුම දෙනා කල්පනා කරා මේ අන්තපුරේ කෙනෙක්ගේ අදහස වෙන්නේ අතවැසි ගම්මානය. රාජ්‍ය පරිපාලන කට්ටියට කෝටස් වගේ තියෙනවා අතවැසියන්ට. රාජ්‍ය අතවැසියන්ට ගොඩක් වෙලාට ඒගොල්ලන්ට ලොකු ආරක්ෂාවකුත් එක්ක රාජ්‍ය පරිපාලන අය බොහෝම එක ගම්මානයක ජීවත් කරවනෝ. ඒගොල්ලොන්ට යන්න දෙන්නේ මේ සමාජයට සහ වෙනත් රටවල් වලට. මොකද හේතුව රාජ්‍ය රහසිගත තොරතුරු, රන් ගබඩා, ආයුධ, සන්නද්ධ බලය ඔක්කොම එළියට යනවනේ මෙයාට තියෙන මෙච්චරයි කියලා. ඒ නිසා ඒගොල්ලෝ වෙනම පුරයක් හදලා ගම්මානයක් හදලා පවත්වාගෙන ගියා. ඒකට තමයි අන්තපුරය කියලා කියන්නේ. එහෙම නැතුව එකක් නෙමෙයි. ඒ අතවැසිපුරේ ඉතින් බණ කියපු කියන නිසා ආනන්ද හාමුදුරුවන්ට ඔය ඔක්කොම සලු පිළි පූජ කරා. එතකොට රජ්ජුරුව ඇව කියලා ඔච්චර මොකටද ඔය සලු පිළි ගන්නේ ඔච්චර ඒවා කියලා ඔච්චර 500ක මේව මොකටද කියලා ඒවා. ඊපස්සේ කිව්වා අලුතින් මහාන වෙන අයට දෙනවා කිව්වා. මහාන වෙලා ඉතුරු වෙන ඒවට ඒවා අපි කොට්ටුර මහනවා, ඇඳ ඇතිරිලි මහනවා, හරි ගස්සනවා වික්ෂුන් වහන්සේලාට. ඊළඟට ඒක පාපිසි හදනවා, පාපිසි හැටියට පාවිච්චි කරනවා. ඊට පස්සේ ඒව අවසානයේ අපි බිත්ති හදනකොට බිත්ති වල ශක්තිය පිටන්න අවසාන කෑල්ලත් අපි ඔය මැටික් එක්ක අනලා බිත්තියට ගන්නවා ගිරුවා. එහෙමයි කලමනාකරණය. එතකොට මාර ලෝභකමක් නේ නේද? එහෙම නෑ. නමුත් සිතෙන් සියල්ල අතහැර උත්තමයෝ පරිහරණය සහ කළමනාකරණය සහ අරපිරිපැස්ම ඉතාම හොඳින් තිබුණා භාවිතා කරා. එක මේ භෞතික භාණ්ඩයකින් ගන්න එපා. ඒ භාණ්ඩ පරිහරණය කිරීම කියන්නේ මේක වෙන එකක්. තමන්ට උනත් ප්‍රයෝජනයක් නැති දෙයක් තියෙනවා. ඒව මලකට කාලා විනාශ වෙන දෙන්න එපා. කවුරු හරි ප්‍රයෝජනයක් ඇති කෙනෙක් හොයලා ඔව් දෙන්න ඕන. ඒකේ වැදගත්. දැන් පිට රටවල් වල එහෙම මම දැකලා තියෙනවා, මේ තමන්ට අනවශ්‍ය භාණ්ඩ එළියට දානවා නොමිලේ රැගෙන යන්න කියලා බෝඩ් එකක් ගහලා. අපේ රටේ නම් දැක ගන්න හම්බෙන්නේ නැහැ මොකක්වත් තියලා. මමත් හිතාගෙන ඉන්නවා සිතවිල්ලක් තාම තියෙනවා මේ බොක්ස් එකක් හදලා එළියේ තියන්න, මේ කැමති කෙනෙකුට මෙහි ඇති දේවල් රැගෙන යන්න කියලා. මට හිතෙනවා මේගොල්ලන්ට මෙහි ඇති දේවල් රැගෙන යන්න කිව්වොත් එහෙම ෂුවර් එකට ওই බොක්ස් එක අරන් යනවා වැඩි දවසක් තියන්න. හරි පුතාලා ඉන්නේ. එහෙම නැත්තම් මිනිහ වෙනම කඩයක් දාගෙන මිනිහ කඩේට හැමදාම බඩු ටික ගෙනියන්න තිර තියෙනවා. මේ එනිසා ලෞකිකත්වය සහ ලෝකෝත්තරත්වය අතිශයින්ම අවස්ථා දෙක දෙපැත්තක තියෙන කොටස් දෙකක්. මේ කොටස් දෙකම හොඳට සම්බර කරගන්න පුළුවන්කම තියෙන පිළිතුරු. ගොඩාක් දෙනෙක් හිතන්නේ මේ ලෞකිකත්වයත් එක්ක අපි තරහ වෙන්න ඕන ලෝකෝත්තර බව ලබන්න නම් කියලා. අනේ නේ, ලෞකිකත්වයත් එක්ක කිසිම තරහක් වෙන්න ඕනේ නැහැ. මට මේ ගෙදර ඉන්න කට්ටිය පෙන්වන්න බැරි වෙන්න ඕන. අන්න එතකොට තමයි සෝහාන්. ඒව වෙන්නේ නැහැ. එහෙම කරගන්න උවමනා නැහැ පෙන්වතුනේ. බැංකු පොතේ තියෙන අවසාන දැන් එක හාමුදුරු කෙනෙක් ළඟ මහාන වෙන්න ගියාම උන්වහන්සේ කිව්වලු තියෙන දේපල ඔක්කොම ලියලා බැංකු පොතත් ඔක්කොම හිස් කරලා දාලා ඉන්න කිව්වලු. ඉතින් ඉවරයි. ඉතින් ඒ මනුස්සයා ඊට පස්සේ ආයි ගෙදර හරි ආවොත් එහෙම ඇඳගෙන ඉන්න වෙන්නේ බෙඩ් ෂීට් එකක් තමයි. දැන් මට එක කාලයක් එහෙම වුණානේ. මේක හාමුදුරු කෙනෙක් කිව්ව මහන වෙන්න එනවා නම් ගෙදර තියෙන සරං කමීසක දර ඔක්කොම දාලා මහන වෙන්න එන්න කිව්වා. මාත් ඉතින් ගොනා වගේ ඔක්කොටම දෙන්න කියලා ඔක්කොම මේවා කරලා බස් කුලිය විතරක් තියාගෙන සුදු සර්මයි සර්ට් එකයි විතරක් ඇඳගෙන මහාන වෙන්න ගියා. මාසයක් විතර ඉන්නකොට මට මෙතන මේ වැඩපිළිවෙල තුල නිවනක් නැහැ කියලා තේරිලා මට එපා වුණා. නිකන් හිර වෙලා ඉන්නවා විතරයි කියලා. පස්සේ මං කිව්වා ගෙදර ගිහිල්ලා ඉන්න ඕන කියලා. කිව්වාම කිව්වා යනවනේ යන්න බෑනවා කිව්වා. අන් ටික වෙලාවක් ඉඳලා මං කිව්වා මං යනවා කියලා. ගියා. දැන් ගෙදර ආවා. දැන් අදින්න එකක් නැහැ. ඔව් ඊට පස්සේ අර බෙඩ් සීට් එක දැන් තමයි එහෙම යන්නේ. දවසක් දෙකක් යනකම් රෙදි ටික ගන්නකම් හරි නේද? ඉතින් ඒක තමයි වෙන්නේ. ස සම්මුති අතහැරීම කියන්නේ එකක් පින්නතුනේ. පරමාර්ථ අතහැරීම කියන්නේ එකක්. මූලින් අතහැරීම කියන්නේ එකක්. දැන් පින්නතුනේ ඔබට භාණ්ඩ 10ක් තියෙනවා. භාණ්ඩ 10න් මම දකිනවා ඔබ අල්ලගෙන ඉන්නේ එක භාණ්ඩයයි. එහෙනම් මම අර භාණ්ඩ 9ෙම නෙමෙයි අත්හරින්න කියන්න ඕන. අර එක භාණ්ඩය. ternary දැන් පුදුම් භික්ෂුවක් ඒ කාලේ හිටියා. ඒ භික්ෂුවට හොඳ පන්සලක් තිබුණා. හොඳ කුටියක් තිබුණා. ඒ වුණාට ඒ භික්ෂුව ඇලිලා හිටියේ සිවුරකට. තේමනද? රත්තරම් පාට නූලකින් දැනුත් තියෙනවා. ඒ තායිලන්තේම සිවුරු තියෙන මේ වගේ සිවුරන රත්තරන් පාට සිවුරු තියෙනවා. රන් නූලෙන් වියපු වගේ ස්වභාවයක් තියෙන. ඒක ඇඳලෙම යනකොට හරියට දිස්නේ ගහනවා. මාත් ඒ වගේ සිවුරක් ගේන්නම් බලන මේ රන් නූලකින් වගේ එක හදලා තියෙන්නේ. ඒ වගේ පාට සිවුරක් තිබුණා. ඒ සිවුරට හරි ආසාවෙන් හිටියා උත්සවයකට අඳින්න කියලා තියාගෙන ඇඳෙත් නැතුව අතක කා බලබල ඉතින් වික්ෂුව නැති වුණා. අර අවසානයේ ගිහලා අරක මැක්කික් කියලා ඉපදුනා. දැන් බලන්න සිවුර ඉච්චර වටින්නේ ආවාසි වටින ඊට වඩා පන්සල වටින ඊට වඩා. නමුත් ඇලුනේ කොතෙන්ද? අර මං කවුද කලින් අම්ම කෙනෙක්ගේ කතාවක් කියලා තියෙනවා. ඒ අම්මට හොඳට රබර් ඉඩම් තියෙනවා. අපි දන්නවා හොඳට පොල් ඉඩම් තියෙනවා. හොඳට තේ වතු තියෙනවා. හොඳ බංගලාවක් ලොකු ගෙයක් වලව්වක් තියෙනවා. ඒ වුණාට අම්මා මොකටද දැලිලා ඉන්නේ කියලා ඇහුවාම අම්මා කිව්වේ එයාගේ මංගල සාරියට. එහෙමන වටිනාකමත් එක්ක නෙමෙයි මේකේ ඇලීම තියෙන්නේ. එයා විසින් ලබා දෙන ඔව් අගයත් එක්ක. එහෙමනම් මම ඒ අම්මට කියලා වැඩක් නැහැ. ඔය අම්මා පොල් ඉඩම් අත්හරින්න, රබර් ඉඩම් අත්හරින්න, ඈ මේ මේ තේ වතු අත්හරින්න කියලා වැඩක් නැහැ බන. අත්හැරිලා තියෙන ඒවා ඇල්ල තියෙන මංගල සාරියට මං කෝ මංගල සාරිය කඩලා ගිනින් දෙන්න ළමා නිවාසයකට ජනෙල් රෙදි හදාගන්න කියලා. සාරිය පිටින් තියන්න එපා. ආයෙ ගිනිල් අරගෙන ඉඩ තියෙනවා. ඒක නිසා ඔක කපලා දෙන්න ඕන. කපල ජනරේ දිහා දා ගන්න දෙන ඊළඟටක හිතින් අයින් වෙලා යනවානේ. මන් දවසක් අම්මලාට කිව්වාම ඔයගොල්ලෝ ආසම දෙයක් කරන දේවල් තියෙනවා මට ගෙනල්ලා දෙන්න කියලා කිව්වා. ඒක අම්ම කෙනෙක් ගෙනව කාසියක්. කාසියක් ගෙනල්ලා මට දුන්නා. මම ඇයි කියලා. මන් දන්නේ හාමුදුරනේ ඔය කාසියට මං හරිම ආසයිලු. දවසට සැරයක් දෙකක් අරගෙන මේ කාසිය මම මෙහෙම අතේ පෙරල පෙරල ඉඳලා අරන් තියෙනවා. මේකට කාසිය මේ සමුරු කාසියක්. මේකට මං හරි ආසයිලු. ඉතින් මං හිතුවා ඔබ වහන්සේට මේක දෙන්න කියලා. මං කිව්වා එනවා එහෙන් තියලා යන්න කියලා. ගති විමුක්ත වෙන්න ඕනනේ වෙනතුනේ. ගතියකට ගොනු වෙනවා. එක්තරා ගතියකට එක තැනකට අපේ ගොනු වෙනවා අපේ සිත්. ඒක වළක්වන්න ඕන. ගති විමුක්ත වෙන්න ඕන. ගතියක් නැහැ. ස්ථීරතාවයක් නැති ලෝකේ ස්ථීරතාවයක් නැතුව වාසය කරනවා. දැන් කොහොමද මිනිස්සු අස්ථීර ලෝකේ ස්ථීර ලෙස ජීවත් වෙන්න වෙරදරනවා. අස්ථීර ලෝකේ ස්ථීර ලෙස ජීවත් වෙන්න වෙරදරන ලෝකේ අස්ථීර ලෝකේ අස්ථීර ලෙස ජීවත් වෙනවා. මේක ලෞකික කාරණයක් එහෙමනම් නෙමෙයි. ලෞකිකව මේක ක්‍රියාත්මක කරන්න ගියොත් ලොකු අමාරුවක වැටෙන්නේ. මේක පිටින් ගත්තොත් නම් හිඟා කන්න තමයි වෙන්නේ. ඒ මානසින් කඩා වැටිලා කිසි දෙයක් කරගන්නේ නැතුව නේද ඔක්කොම ටික නැති කරගන්නේ. මේක රස්සාවත් එක්ක ගාවන්න එපා. මේක ව්‍යාපාරෙත් එක්ක ගාවන්න එපා. මේක පැවැත්මේ කරන දේවලුත් එක්ක මේ ප්‍රතිපත්තිත් එක ගාවන්න එපා. මේක දර්ශනයක්, ඥාන දර්ශනයක්. වෙනස් විය යුතු දෙයක් තිබුණු චේතනාවේ වශයෙන් ඒක වෙනස් වෙයි. අකාලිකව වාසය කරන්න ඉගෙන ගන්නවා. හැම මොහොතකම දේශනාව තුළින් අකාලිකව වාසය කරන්න ඉගෙන ගන්නවා. නිරෝධ සහගතව වාසය කරන්න ඉගෙන ගන්නවා. නිරෝධ සහගතව වාසය කරනවා කියලා කියන්නේ හැම මොහොතේකම කතා කරද්දී, ඇවදීද්දී, කටයුතු කරද්දී තමන් නිරෝධය උදා කරගත්තා නම් මේ කිසිම දෙයකට බය වෙන්න ඕනේ නැහැ. තමන්ට පර්වතයක් වගේ නොසෙල්ලෙන අවබෝධයක් තියෙනවා නම් ඒ පර්වතේ මොකටවත් බය වෙනවද? මොනම හුළඟටම මොනම සුළඟක් ආවත් බය නැහැ ඒ පර්වතේ. ඒ වගේ පින්නතුනි තමන්ගේ අවබෝධය ස්ථිර නම් එයා කිසිම සිතුවිල්ලකට බය නැහැ. කිසිම ක්ලේශයකට එයා බය නැහැ. මොනම දෙයකටවත් බය නෑ යා. එතන තියෙනවා පින්නතුනේ උජුපටිපන්න භව, ඥායපටිපන්න භව, සාමීචි පිටිපන්න භවය එතන තියෙනවා. අනතිමානී භව එතන තියෙනවා. ඒ නිසා පර්වතයක් වගේ සෙලවෙන්නේ සිතිවිලි වලට බය නැහැ. අම්මට ආවල් සිතිවිලි පහළ වේද දන්නේ නැහැ. මේ සිතිවිලි පහළ වේද දන්නේ නැහැ කියලා එහෙම බයක් නැහැ. දැන් හොඳින් ඩ්‍රයිවෙන් ඉගෙන ගත්ත කෙනෙක් පාරේ වාහනේ එළවන් යනවනේ. පාරේ කෝච්චි පාරවල් තියෙනවා. කෝච්චි කොච්චර දරුණුද? කෝච්චි එක ඉතින් හැපුණොත් එම අකුලන් යනවනේ. ඉතින් තම දරුණු නේ. මොකද කෝච්චි වලට බය නැහැ. කෝච්චි එන වෙලාවට දාන්න නැතුව ඉන්නවනේ ඉවරයි එතනින් නේද? එතකොට ලොකු ට්‍රක්ස් ලොරි යනවා. තාම ඉතින් මේ වුණු ඇක්සිඩන්ට් වුණොත් එහෙම සෑහෙන අපිව පාගගෙන යයි. චප්ප කරගෙන ආවේ. නමුත් ඉතින් අපි බය නෑ. අපි පාරේ යනවා. ඇයි? අපි ඩ්‍රයිවින් අපිට ෂුවර් නිසා, පැහැදිලි නිසා. බය නෑ. වෙන වාහන තියෙනවා. ඇඟට එයි කියලා හිතනවා. ඇපෙයි කියලා හිතනවා. බය නෑ. ඒ වගේම මුහුණ දෙන්න ශක්තිය හදාගෙන යන්නේ ඒකට. ඉතින් ඕකනේ තියෙන හිත තුළ. හිතෙත් ඔය වගේ දරුණු සිතුවිලි තියෙනවා, භයානක සිතුවිලි තියෙනවා, විෂම සිතුවිලි තියෙනවා, විෂම හැසිරීම් තියෙනවා. අපේ ශ්‍රද්ධාව, අපේ ප්‍රඥාව, අපේ අවබෝධය, අපේ යථා අවබෝධය ස්ථිර නම් එයා සිතට බය නෑ. මාරයටවත් බය නෑ. මාරයට බය නැතුව ඉන්න පුළුවන්කම තියෙන්නේ මාරයාගේ දේවල් අපි හොරකම් කළ නැත්තම්. දැන් ඔය ඇත්තන්ගෙන් මම මෙහෙම අහන්නම්කෝ. ඔය ඇත්ත පොලිසියට බයයිද? පොලිසියට බය නැහැ. වැරදි කළා නැත්තම් එයා පොලිසියට බය නැහැ. මාරයට බයද? බයද නැද්ද? බය නැහැ. එහෙනම් මාරයාගේ දේවල් හොරකම් කළා නැත්තම් මාරයා ඉන්නේ නැහැ. ලොන්ඩරි කාර්යය එයි කියලා බය හිතෙන්නේ නැහැ. ලොන්ඩරි කාර්යයේ රෙදි අරන් ඇවිල්ලා නැත්තම් අපි දැන් ඔය අපේ ගම්මානවල එහෙම එකපාරට හිට බෙටපු ගමන් කොල්ලෝ විහිළුවට කියන්නේ ටක් ගාලා ඇවිල්ලා පොලිසියෙන් 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 කියනවා. එකෙක් දෙන්නේ පැනලා දුවර. එක්ක වරන්තු කාරයෙක් හිටියොත් හරි එහෙම නැත්තම් පොලිසියට බය මිනිස්සෙක් හරි හිටියොත් ඉන්නේ දුවර පැනලා. දැන් අනිත් කට්ටිය ඉන්නවා. ඉස්සර හමුදාවෙන් හමුදාවෙන් කිව්වහම දුවනවා වගේ. ඒ නිසා පින්නතුන දුර්ලභම සම්පත් එකක් අපි ලබලා ඉන්නේ. මනුසාත්ම ජීවත් වෙනවනේ තාම. ඒක දුර්ලභම සම්පත්තිය. ඒක ලොකුම වාසනාවක් ලබලා ඉන්නේ කියලා සතුටු වෙන්න. මේසොන් අනතුරු වලින් මැරෙනවා, ලෙඩ රෝග වලින් මැරෙනවා, කුඩා කාලේ මැරෙනවා, තරුණ කාලේ මැරෙනවා. දැන් බලන්න අපි ඒව ගෙවාගෙන 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 ඇවිල්ලා තාම තුරුමන් සරණින් ජීවත් වෙනවනේ, හුස්ම ගන්නවනේ. ඒ ගැන සන්තෝෂ වෙන්න. එච්චරයි. දැන් බලන්න මොකද තියෙන ප්‍රශ්නේ කියලා. ප්‍රශ්න මුකුත්ම නෑ. නිකන් ඉන්න බැරි නම් ප්‍රශ්නයක් හදාගත්තට කමක් නෑ. මට අර කෝන මේක ඕන, හරම නෙමේ මෙහෙම මේක වෙනස් කරන්න ඕන, මෙහෙම නෙමේ හරම වෙන්න ඕන, හරම නෙමේ මෙහෙම වෙන්න ඕන කියලා හිතන්නේ. එතකොට ප්‍රශ්න. නැත්තම් නැන්දම්ම හදන්න යන්න, නැත්තම් ලේලි හදන්න යන්න, නැත්තම් මහත්ය හදන්න යන්න, නැත්තම් නෝන හදන්න යන්න ලෑස්ති වෙන්න. අන්න ප්‍රශ්න. මොකද නෝන හැදෙන්නෙත් නැහැ, නැන්දම්ම හැදෙන්නෙත් නැහැ, ලේලි හැදෙන්නෙත් නැති නිසා අන්න ප්‍රශ්න. එහෙම නැත්තම් ගමේ පන්සලේ ඉන්න හාමුදුරුවරු හරි හදන්න යන්න, නැත්තම් දේශපාලනේ හරි හදන්න යන්න. මන්නම් කියන්නේ මේ ආර්ය ධර්මයේ ආර්ය මාර්ගය යන සියලු දෙනාටම කියන්නේ දේශපාලනේ වැඩන්නේ අතහැරලා දාන්න. එක වල්ලේ පොල් වැඩන්නේ. එක වල්ලේ නැති වුණත් එක ගහේ පොල්. ඈ එක ගහෙත් නෙවෙයි නං එක වත්තේ පොල්. ඔය ඔය මොකක් හරි ඥාතිකමක් තියෙනවා. ඉතින් ඒ නිසා ඌ ගැන කතා කරලා වෙනන්නේ ඌ ගැන නිකන් හිත මේව කරගන්න ඕනේ. එක වල්ලේ පොල්, එහෙම නැත්නම් එක ගහේ පොල්, එහෙමත් නැත්නම් එක වත්තේ පොල් කියලා හිතන්නයි තියෙන්නේ. එක ඉස්කෝලේ ගියපු කොල්ලෝ සෙට් එක, එකට හැමදාම භෝජනාගාරයේ බඩට ඇඟිල්ලෙන් ඇනගෙන විහිළු කරගෙන සරම ඇඳගෙන එකිනෙකාට සපෝට් එකකින් ඉන්න කොල්ලෝ ටික නිකන් ඇවිල්ලා කෑ ගහලා නිකන් මිනිස්සු විශ්සු වට්ටනවා. මිනිස්සුන්ටත් වෙන වැඩක් නැහැ. යුදකාමයේ බලකාමයේ මේ ප්‍රතිවාදී කාමයේ තියෙන නිසා ඉතින් වැඩ. ඒවට කාලේ නාස්ති කරන්න එපා. දේශපාලනේ විතරක් නෙමේ, ජාතිය, ආගම, වර්ගය, කුලය, මලය, පුජ්‍යලත්වයේ, ස්ත්‍රී පුරුෂ භාවයේ පවා අත්හරින්න පූර්ණේ වෙන අපිට මොන දේශපාලනයක්ද, මොන ජාතිකත්වයක්ද? සියලු මානව වර්ගයාට අපි උගන්වන්න ලෑස්ති වෙන්න පින්නතුනේ. මේ වර්ග, ජාති, ભેද, ආගම්, කුල, මල කියලා එකක් නෑ. මේ සතර මහා භූතයන්ගේ ඝෂ්ඨණයක් හේතුවෙන් අපි ජීවත් වෙන අහිංසක සත්වයෝ කොටසක් කියලා. අහිංසක සත්වයෝ කොටසක්. අන්න එහෙම ජීවත් වෙන. මාර දිට්ඨිය දිනනවද පින්නතුන්ට? මොකද මාර දිට්ඨිය කියන්නේ? මම ස්ත්‍රියක්, මම පුරුෂයෙක් කියන එක මාර දිට්ඨිය. ඔබට තියෙනවද ඒක? මම පුරුෂයෙක්, මම ස්ත්‍රියක් කියන එක තියෙනවද? ඒ දිට්ඨිය නැති කරගන්න පළමුවෙන්ම. පින්නතුන්ට කියලා තියෙනවානේ මට කාලේ ඉන්න බැරි වචනයක් තිබුණා කියලා බණහන කාලේදී. ඒ තමයි ධර්මයට පත් නොවූ සියලු දෙනා කාන්තාවෝ කියලා කියනවා. දැන් මම පිරිමියෙකුත් නෙමෙයිනේ, පිරිමියෙකුත් එහාලට ගියපු භික්ෂුවක්. එතකොට පිරිමියෙක් කියන ස්වභාවයටත් වැඩි ලොකුවට අපි හිතනවා. අපි ලොකු තැන්වල මහාන වෙලා ලොකු පාට් එකකින් ඉන්න අය, මේ අපිට අපි මේ කොළඹ හතෙන් ආපු අය. ඒක නිසා නේද කොළඹ හතේ ඉපදුනේ නැතුනට කොළඹ හතේ මහාන වෙලා හිටියේනේ කියලා. මේ ඉතින් හරි ලොකුවට ඉන්න අයට මේක හරියට වදිනවා කියන්නේ නිකම් මම දත් මිටි කාගෙන ඉන්නේ වෙලාවට සාමාන්‍ය. ඒක ඇතුළත සිද්ධ වෙන දෙයක්. ඔබ පිරිමින්ට තමයි හුඟක් වදින්නේ, කාන්තාවන්ට තේරෙන්නේ. ධර්මයේ නොදත් සියලු දෙනාම කාන්තාව, අවබෝධ නොකත් කරන සියලු දෙනාම කාන්තාව. ඒ කියන්නේ ඇත්ත ඒ කතාව. මොකද හේතුව කොහේ ගියත් අන්තයකට වැටෙනවා, ඇලෙනවා. ඇලෙන ස්වභාවයෙන් යුක්තයි වෙනුත. දැන් කාන්දම කියන එක කොයි පැත්තට කිට්ටුනත් ඒක ඇලෙන ස්වභාවයක්නේ තියෙන්නේ නේද? කොයි කොතෙන්ද දැම්මත් ඒකේ ඕන මොනවා හරි ඇන ටිකක් හරි මොකක් හරි එකක් ඇලිලා ඇති කාන්දමක්. දැන් කාන්දම් කැල්ලක් ගෙදර තියෙනවා නම් දාන්නකෝ, බොක්ස් එකකට දාන්න, කොයි හරි දාන්න, මුල්ලකට දාන්න, ටික වෙලාවක් බලද්දි එහෙම නැත්තම් බිම ඇදගෙන යන්න පාර දෙකේ මොකද වෙන්නේ? එක එක මොනවා හරි දේවල් ටිකක් ඇලිලා ඔබට දකින්න පුළුවන්. ඒ වගේ වෙනුතුනේ මේ මිනිස් සිතේ ස්වභාවයක් තියෙනවා. මේ මෙහි මෙතන ඉඳලා දැන් ගෙදරට යනකම් ඇදගෙන යනවනේ ඔය සිත, මොකද වෙන්නේ? පාර දෙනේවා ඇලෙනවා. ඇලිල යන්නේ, අරගෙන යන්නේ. ඉතින් ඔය තත්ත්වයේ තිබුණ බුදුහාමුදුරගේ කාලේ භික්ෂුන් වහන්සේලා පිණ්ඩපාතේ වැඩනවා. පිණ්ඩපාතේ ගිහිල්ලා ඇවිල්ලා මගතොටේ තියෙන කතන්දර ඔක්කොම කියවන්න පටන් ගන්නවා. භික්ෂුන් වහන්සේලාට බුදුහාමුදුර ආවාද කර අනුශාසනා කර, මහණෙනි, ඒ ඒ අරමුණු ඒ ඒ තැන්වලම තබල ඉන්න, ආරාමෙට රැගෙන නොඉන්න, ඒ ගැන නැවත නැවත කතා බස් නොකරන්න. බුදුහාමුදුරන්ගේ සිරිතක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වඩිනකොට සංඝයා වහන්සේලා කතා කර කර ඉන්නෝනේ. කෙලින්ම බුදුරජාණන් වහන්සේ ආනවා, මොනවා ගැනද කතා කරමින් හිටියේ? වැරදි දෙයක් නෙවෙයි නම් කියන්න පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේට අයිතියක් තියෙනවා. මොකද වෙන රජමාලිගාවකට ගිහිල්ලා ඇහුවා, සිටු මාලිගාවකට ගිහිල්ලා ඇහුවා නෙමෙයි. බුදුහාමුදුරන්ගේ ජේතවනාරාමය ඇතුලේ ඉඳගෙන කරන කතාබහ බුදුහාමුදුරන්ට අහන්න අයිතියක් තියෙනවා. දැන් මේක ඇතුලේ කවුරු හරි කතාබහ කර කර ඉන්න වෙලාවකදී මට ගිහිල්ලා අහන්න අයිතියක් තියෙනවා, මොනව ගැනද කතා කරේ කියලා. හැබැයි මෙතෙන් එළියේදී මට කෙනෙක් කතා කර කර ඉඳි මට ගිහින් අහන්න බෑ, ඔබ දෙන්න මොනවද කතා කරේ කියලා. හැබැයි මට මේක ඇතුලේදී පුළුවන්. ඒ වගේ බුදුහාමුදුරන්ට පුළුවන් ගිලානු භික්ෂු මහණෙනි මොනවද කතා කරමින් හිටියේ? එතකොට භික්ෂුන් වහන්සේලා කියන්න වෙනවා, බොරු කියනම් වෙන්නේ. ඒක වැදගත් කතාවක් නම් ඊට අනුසාරයෙන් අනුශාසනා දක්වන. ඒක වැදගත් නොවන කතාවක් නම් ඒ කතාව නැවත නොකරන හැටියට අවවාද කරන. නුවණින් විදර්ශනා කිරීමමයි පින්නතුනි ධර්ම අවබෝධය සඳහා කළ යුතු කාර්යය. බුදුහාමුදුර උපමා කළා රන් කරුවෙකු රන් වල තියෙන මල ඉවත් කරනවා වගේ කියලා. හී වඩුවෙකු හී කෙලින් කරලා හී තනනවා වගේ කිව්වා. ඈ වඩු මඩුවෙක් ලෑල්ලක් ඇදාරිනවා වගේ කිව්වා. යකඩේක මලකට අරිනවා වගේ කිව්වා. ඒ වගේ තමයි පෙනුනේ හිත ඍජු කරනවා පිරිසිදු කරනවා. මෙම සුන්නෝනේ මොනවද නැති කරන්නේ? සකීය ආත්ම දෘෂ්ටි සක්කාය දිට්ඨිය දුරු කරනවා. සීලබ්බත පරාමාස දුරු කරනවා. විචිකිච්ඡාව දුරු කරනවා. විචිකිච්ඡාව දුරු කරන්නේ පින්නතුනේ සැක හැර දැකීමේ. සැක නැති වෙන විදියටම දැකීමෙන් විචිකිච්ඡාව නැති වෙනවා. තමන් කොයි බහරි පැටලිලා ඇති කැලේක යද්දී ඇඳුම පැටලුනොත් පිටිපස්සෙන් අපිට තේරෙනවනේ ටක් ගාලා අපි ඒ පැත්තට ඇදෙනවා කියලා. එතකොට අපි ආයි හැරිලා බලනවා කොහෙද අපි පැටලිලා තියෙන්නේ කියලා. පොඩ්ඩක් පස්සට ඇවිල්ලා බොහෝම හිමින් ආයි පැටලෙන්නේ නැති වෙන විදියට පරිස්සමෙන් අර පැටලුම අයින් කරගන්නවා. බොහොම දරුණු විදියට පැටලෙන ගස් කටු වර්ග තියෙනවා, කැලෑවල් වල එරමිනියා කියලා එහෙම වර්ග තියෙනවා. මේ කොක්ක වගේ ඇඳුම් පැටලුනහම හරි අමාරුයි ආයෙ පැටලුම් අරගන්න. තව කටු වර්ගයක් තියෙනවා කැලෑවල් වල, මොනවද? ආදර කටු. ආදර කටු ඇඳලා තියෙනද කට්ටියද? දැකලා නැද්ද? අයියෝ, කැලේක ගිහිල්ලා නැහැ. ඒ ගම්වල තියෙන ආදර කටු කියලා එහෙම මේ මේ මල වගේ හැදෙන උඩට ඒක පොඩුවට කටු ගොඩාක් තියෙනවා. මං දවසක ওই පැත්තේ තිබුණු තරම් ගෙන්නම් ආදර කටු කියන්නේ මේ වගේ කියලා. ඒව ඇනෙනෝ මේ ඇඳුම් වලත් ඇනෙනෝ, එහෙම නැත්නම් ඇඟෙත් ඇමිනෙනෝ. ඇමිනුනහම ගලවන්න බෑ. ගලවනකොට මොකද වෙන්නේ? මේ gediye වටේටම තියෙන්නේ කටු. ඒකවල ගලවනකොට අතේ ඇනෙනෝ. එතකොට ගලවනකොට තව වේදනාව වැඩි වෙන එකක් තමයි ආදරය කියන එක, ওই බැඳීම කියන එක. බැඳීම් ගලවන්න ගියාම වේදනාව තව වැඩිනේ. ඉතින් මිනිස්සු ඕකට කිව්ව මොකද්ද? ආදර කටු කියලා. වටේටම කටු. කටු නැති තැනක් නෑ ඒකට. ඒ නිසා වටේටම කටු නිසා කිව්ව ආදරය කියන එකත් ওই වගේ නිසා ආදර කටු. එක පැත්තක් ඇනෙනවා, ඊට පස්සේ ගලවන්න ගියාම අනිත් පැතිවලුත් දැනෙනවා. ජීවිතේ තෝමයි. දැන් අර පොඩි කාලේ අපි ගැලවෙන්න බලන හාවා ගැන අපි ඉගෙන ගත්තා. මොනවද? කොහොල්ල ගුලිය ඇලුණු හාවා ගැන අපි ඉගෙන ගත්තා. බුදුහාමුදුරුත් උපමා කරලා තියෙනවා, මහණෙනි මේ පුබුදුන් සත්වය කොහොල්ල ගුලිය ඇලුණු නිලමැස්ස වගේ කියනවා. ඒ ඒ ඒ කිව්වේ ධර්මයේ නොදැක්ක සීලු දෙනාට කිව්වේ ඒක. බලන්න කොච්චර තනන්ද දීලා තියෙන්නේ නිලමැස්සා. නේද? සැහැන ගරු නම්මුණාමයක් හම්බෙලා තියෙන නිලමැස්සා කියන වචනේ. එතකොට මේ නිලමැස්සා වගේ කියනවා මොකද වෙන්නේ? ගැලවෙන්න ගැලවෙන ඔගොලු දැකලා තියෙනවද? නිලමැස්සෙක් කොහොල්ල පුලියක ඇලිලා ගැලවෙන්න උත්සාහ කරනවා. නෑ. ගම්මානවල තියෙනවා විවිධ සත්තු සහ කෘමීන් වර්ග පාලනය කිරීම සඳහා ඒ ගොවිතැන්වල මිනිස්සු කොස් වලින් ගන්න කොහොල්ල වර්ග, එහෙම නැත්නම් වෙනත් කොහොල්ල වර්ග තියෙනවා. එතකොට ඒ කෘමි වර්ග ඇවිල්ලා අර්ක වහලා ඒ කෘමි වර්ගයකින් විනාශ වෙනවා. ස්වභාවික ක්‍රම ඒවා පව් වැඩ තමයි. නමුත් ඒක ස්වභාවික කෘමිනාශක ක්‍රම. එතකොට මේවයි අර වගේ මැස්සෝ තැලෙනවා ඇවිල්ලා. ඉතින් අපි දැකලා තියෙනවා ගොඩාක් මැස්සෝ ඒ කෝල්ල කුලිය හැලෙනවා. එයා එක පොඩ්ඩක් ඇල්ලුනට පස්සේ එයා ගැලවෙන්න තව කකුලක් තියෙනවා. ඒ කකුලත් තැලෙනවා. ඒ කකුල කව ගන්න අනිත් කකුලක් තියෙනවා. ඒ කකුලත් ගැලවෙනවා ඇලෙනවා. ඊට පස්සේ ඔහොමම කකුල් ඔක්කොම ඇලෙනවා. අවසානයේ පිහාටු ඇලෙනවා. සම්පූර්ණයෙන්ම ඇලෙනවා. ඔළුවත් ගහලා ගැලව ගන්න බලනවා. ඒකත් ඇලෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒකම මේ යනවා. ඉතින් මේ සැප විඳින්නේ කියලා උත්සාහ කරන සමාජයට වෙන්නේ මේ කොහොල්ල කුලිය ඇලෙන මැස්සට වෙන වැඩේ. සැප විඳින්න උත්සාහ කරන්නේ, ගැලවෙන්න උත්සාහ කරන්නේ, මොකද වෙන්නේ? ඇලෙන. එහෙනම් ඇලෙන තැනක දැන් මේ මැස්ස හරි මොකා හරි දැනගන්න ඕන හාව හරි ඇලෙන තැනක නැවත අඩිය තියලා හරියන්නේ නැහැ ගැලවෙන්න උවමනා නම්. ඇලෙන තැනක අඩිය තියලා හරියන්නේ නැහැ නැවත ගැලවෙන්න උවමනා නම්. ගැලවෙන තැනකමයි අඩිය තියන්නේ. අන්න ඒ නිසා තමයි ගෞතම බුදුහාමුදුරුවෝ ලෞකිකත්වේම ඉන්ද්‍රියන් තුලම පංච උපාදානස්කන්ධයේම භාවිතා කළා නිවනක් නෑ කියලා තේරුම් ගත්තාම ලෝකෝත්තර භවයේ අඩිය තියලා පියවරක් ඉස්සරහට ගමන් කළා. ලෞකිකත්වයේ අඩිය තියන්නේ නැතුව ලෝකෝත්තර භවයේ අඩියත් දෙල ඉස්සරහට ගමන් කළා. අන්න එදා ඉඳලා තමයි පින්නතුනේ මේ සසරින් ගැලවීමේ දහම ආරම්භ වුනේ. දැන් මේ නිවන් දකින්න කියලා පින්නතුන් අඩියක් තියෙන වෙලාවදී හොඳට බලන්න මේ තියන්නේ ලෝභ ද්වේෂ මෝහ වලටද? මේ තියන්නේ ඇස කන නාසය දිව ශරීරය මන කියන ඉන්ද්‍රයන් වලටද? මේ තියන්නේ පුජ්‍යලත්වයේ අඩියක්ද? හොඳට බලන්න ඒ තැන් වල අඩි තියන්න එපා. තිබ්බොත් ඇලෙනවා. ප්‍රවේශම් වෙන්න අඩි තියනකොට දැන් ওই කැලෑවල් වල ජීවත් වෙන මිනිස්සුන්ට වෙනම අභ්‍යාස අවබෝධ තියෙනවා. කැලෑවල් වල තියෙන උල් වලවල් තියෙනවා. අගල් එහෙම තියෙනවා. හරිගස්සක ඒවා තියෙනවා. එකක් මිනිස්සු වැටෙන්න හදපු ඒවා තියෙනවා. සමහර ඒවා සත්තු වැටෙන්න හදපු ඒවා තියෙනවා. එතකොට මේව ගැන අවබෝධයෙන් ඇවිදින්න ඕනද නැද්ද? ඇවිදින්න ඕන. නැත්තම් ඉවරයි. ඔය ඈත පරිසර ගම්මානවල ගිහලා කැලෑවක ඇවිදින්න එපා. මිනිස්සුන්ගේ තියෙනවා මොනවද? කේක උගුල් ක්‍රම තියෙනවා. අර කඳම් කියලා වර්ගයක් එහෙම හදලා තියෙනවා. නූලක් ඇදලා තියෙනවා. නූල පෑගීගෙන ගියපු ගමන් ඩෝන් ගාලා වෙඩිපත් වෙනවා. සත්තුන්ට හදපු ඒවා තියෙනවා. කඳම් බඳිනවා කියලා එකක් කරනවා. එතකොට ඒව දකින්න ඕන. කොකා බාලා තිබුණොත් හොඳයි. කොකා ගස්සලා තිබුණොත් ඩෝන් ගාලා වදිනවා. ඉතින් ඒ වගේ. ඉතින් ඒව ගැන සෑහෙන අවබෝධයක් තියෙන්න ඕන කැලෑවක අවදිද්දි. එතකොට සිත ගැන සිටි ඇවිදිද්දි තියෙන්න ඕන. සිත කියන්නේ මහා භයානක කැලෑවක් වගේ. එතකොට මිනිස් සමාජයේ කොළඹ දැන් ජීවත් වෙච්ච නිසා, කොළඹ ස්වභාවය නිසා කොළඹ ජීවත් වුණාට ඔය ඇත්තු මම හිතන්නේ මේ ඉන්න ප්‍රබුද්ධ පිරිස කොළඹ ඇසුරු කරන්නේ නැහැ. ඒකයි තේ සහනශීලීව ජීවත් වෙන්නේ. කොළඹ ජීවත් වුණාට කොළඹ ඇත්තෙන්ම ඇසුරු කරන්නේ තමන්ගේ ජොබ් එකයි ගෙදරයි. ගෙදර මේ දොරේ ලොක් එකයි ඉබ්බයි විතරයි දන්නේ. ඒ ටික දාගෙන ඉන්නවා. නමුත් කොළඹ කියන සමාජය ඇසුරු කරන්න ගියොත් එහෙම තාම භයානකයි. අපි කොළඹ ඉන්න කට්ටිය ඒක දන්නෙත් නැහැ. කොළඹ එහෙම සමාජයක්ද කියලා දන්නෙත් නැහැ. මොකද ඔවුන්ගේ රස්සාවයි ඔවුන්ගේ වැඩයි ඔවුන්ගේ දරුවන්ගේ කටයුතු විභාග ටිකයි එක්ක ඔවුන්ගේ ඔළුව කාලේ ඉවරයි ටයිම් ටේබල් එක පිරিলা. හැබැයි දැනගන්න ඕන කැලෑව අඳුන ගන්න ඕන සිත අඳුන ගන්න ඕන. දැන් ඉතින් මේ කාරණා පිළිබඳව එකක්වත් දන්නේ නැති කෙනෙක් කියන්නේ අනේ මම දන්නේ නැහැ. දැන් ඉතින් මේකට උත්තරේ නෙමෙයි. ගම් වතුරක් කෙනවා අනේ මම පීනන්න දන්නේ නැහැ. දැන් අපි දකිනවා මේ අර විශාල දියඇල්ලක වතුර වැඩි වෙනවා. දර්ශනයක් අර කෙල්ල කොල්ල ටික මැදට ගිහිල්ලා එක ගල් පර්වතයක හිර වෙනවා. අර චූටි දියාගලක් මෙහෙම එන්නේ ඉස්සෙල්ලම අඩිය තියන්නේ නැතුව ඉන්නේ කකුල තෙමේ කියලා. කකුල තෙමේ නැති වෙන්න යන හිතාගෙන හිටියා. ඊට පස්සේ ඒගොල්ලන්ට කකුල තෙමේ කියලා නෙමෙයි අඩිය තියන්න වෙන්නේ ගහගෙන යයි කියලා අඩිය තියන්න බැරි වෙන තත්ත්වයක් හිතේනවා. ගහගෙන යයි කියන තැනදී තඩියන් නොතිය ඉන්න තැනදී විශාල ජනකඳ ඇවිල්ලා ගහගෙන යනවා. ඉතින් මං කල්පනා කරනවා මෙහෙමත් බූරෝ කියලා. මුලින් අඩිය නොතිය හිටියේ මොකද? කකුල දෙමේ කියලා. සමහර ලටින් කකුල දෙවෙන්නේ නැති සවත්ව දෙවෙන්නේ නැති ඉන්නේ යා පැත්තට පැනගන්න. එහෙම හිටියේ. අන්න ඒ වගේ වෙන්නතුනේ අපි මේ මොහොතේදී මෙතනින් සසරින් එගොඩ නොවී ඉන්නවා කියලා කියන්නේ හරියට නිකන් සපත්තුව නොතමී ඉහා පැත්තට යන ඉන්නා වගේ වැඩක්. සතප්තුව නොවෙදී තතමී ඉන්න කෙනාට ජලකඳ වැඩි වෙච්ච ගමන් ගහගෙන යන්න වෙයි කියලා පණින් නැතුව ඉන්නවා. මඩ ගෑවේ කියලා පණින් නැතුව ඉන්නවා. එහෙම ඉන්න කෙනාට අවසානයේ මොකද වෙන්නේ? ගහගෙන යන්න සිත වෙනවා. එනිසා නිවසට ගිහිල්ලා මේ ධර්මයේ නැවත නැවත අහන්න, නැවත නැවත අහන්න. මේක වචනයකින් එකට එක වචනයකින් සම්පින්නණය කරන්න බෑ. ඔබටම ගැළපෙන ධර්මයේ කොයි වෙලාවක හරි ඒක ගැළපිලා දර්ශන ඥානයෙන් තමන්ගේ ආත්ම පරිවර්තනයේ ඇති වෙයි ස්වභාවයෙන් නිරන්තරයෙන් ධර්මයේ අහන නොතේරන කරුණු විදර්ශනා කරන නොතේරන කරුණු දෙතුන් ගමන අහන්න හතර පහ ගමන අහන්න මේක දකින්නකම් අවබෝධ කරගන්නකම් විතරයි මහන්සිය තියෙන්නේ. දැක අවබෝධ කරගත්තට පස්සේ ඒක ප්‍රගුණ කිරීම ඒ තුළ වාසය කිරීම ඉතාම සැහැල්ලුයි. ඒක කැඩෙන්නේ නැහැ, බිඳෙන්නේ නැහැ, වෙනස් වෙන්නේ නැහැ, හොරුන්ට පැහැරගන්න බෑ, මොනම විදියකින්වත් නැති වෙන්නේ නැහැ. මුදුම විදියේ මානසික සහනයක් සුවයක් ඇති වෙනවා. මේ ලෝකෙට දිටිගතව පිවිසෙන්නේ නැතුව මේ ලෝකේ දකින්න පුළුවන් නුවණ පහළ වෙනවා, ඥානෙ පහළ වෙනවා. අවබෝධයට අපහසුයි, ඒක මම පිළිගන්නවා. මොකද අපිත් මේක ලේසියෙන් අවබෝධ කරගත්ත දෙයක් නෙමෙයි. අනිත් එක මම මේක උපතින් ගෙන ආපු දෙයක්ු නෙමෙයි වෙනතුනේ. මේක අපි බොහොම වෙර මහන්සියෙන් දුක් විඳලා කැපවීම කළා අවබෝධ කරගත්ත දෙයක්. ඒ වගේම බණ කියන්න අවබෝධ කරගත්ත දෙයක්ුත් නෙමෙයි. කටපාඩම් කරන් කියන දෙයක්ුත් නෙමෙයි. ප්ලෑන් කරලා ඇවිල්ලා ඔයත්තන්ට කියන දෙයක්ුත් නෙමෙයි. මේ තියෙන දේ හැමදාම ස්වභාවික වචන වලින් කියනවා. මං ලොකු පාලි සංස්කෘත වචන මොකක්වත් නැහැ, මට ඕනත් නැහැ. මොකද මම මේ පුංචි දෙයක් ගැනයි කියන්නේ. සියල්ල අනිත්‍යයි කියන එක තමයි හැමදාම කියන්නේ. මේක කියන්න මට වචන ගොඩක් වුමනාවක් නැහැ. ඒව වුමනා කරන්න දේශකයන්ට. මං දේශකයෙක් නෙමෙයි. ඒ නිසා ඔබ ශ්‍රාවකයෙක් නොවන තැනට යනකම් මේක දේශනා කරන්න සිද්ධ වෙනවා. මම දේශකයෙක් නොවේ. නමුත් ඔබ මාව දේශකයෙක් කියලා හිතාගෙන ඔයගොල්ලෝ දැන් ශ්‍රාවකයෙක් වෙලා ඉන්නවනේ. ශ්‍රාවකයා කියන්නේ ශ්‍රවණය කරන්න. ශ්‍රවණය කරන්න වෙන වෙලා ඉන්නවනේ. ඒ ශ්‍රවණය කරන්න කෙනා නැති වෙනකම් ශ්‍රවණය කරන්නෙක් නැහැ හාමුදුරුවනේ කියන අයත් ඉන්නවට හාමුදුරුව දැන් මට මේ අහන දෙයක් නැහැ කියන අය ඉන්නවා. ඒක හදවතින් මෙන්න දෙයක් තමන්ගේ ආධ්‍යාත්ම අවබෝධයෙන් එන දෙයක්. මට ඇහෙන දෙයක් නැහැ කියන අය ඉන්නවා. මං අහන ස්වභාවයක් නැහැ කියනවා. ඒක තමයි වෙන්න ඕන. ඒක වෙන්නේ අවසානට ඒක ඉබේ ඒව හිතලා කියන්න ඕනම දේවල් ප්ලෑන් කරලා කියන්න ඕන දේවල් නෙමෙයි.